කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අති භික්කවේ ථානං අමනාපං කාතුං තංච කෛරමානං අනත්ථාය සංවත්තති අති භික්කවේ ථානං අමනාපං කාතුං තංච කෛරමානං අත්ථාය සංවත්තති අති භික්කවේ ථානං මනාපං කාතුං තංච කෛරමානං අනත්ථාය සංවත්තති අති භික්කවේ ථානං මනාපං කාතුං තංච කෛරමානං අත්ථාය සංවත්තති සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, හරියටම මීට තුන් මසකට පෙර මිය පරලොව ගිය පින්වත් සුධර්මා රම්‍යවති යටිවල් දෙනිය උපාසිකා මාතාවට වෙනුවෙන් එතුමියගේ ප්‍රාණකාරියට පින් අනුමෝදන් කිරීමේ සීර්ෂයෙන් අද දවසේ මේ නිවසේ විශේෂ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. නිවසේ පින්වතුන් බොහෝම ගෞරවයෙන් සාදරයෙන් භක්තියෙන් යුතුව බොහෝම කල් ඇතුව ස්වාමින් වහන්සේට ආරාධනා කරලා මේ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරගත්තා. පින්වතුනි, මේ විදිහේ ධර්මදානමය පින්කමක් කරනවායි කියලා හිතපු මොහොතේ පටන්මත් ඒ සඳහා වෙහෙසීම වෙනුවෙන් වැය කරපු සෑම සිතිවිල්ල ගානේමත් මේ පින්වතුන්ට බොහෝම පින් මහා පුදුම පුණ්‍ය ශක්තියක් රැස් වුණා. දැන් මේ මොහොත ඒ ධර්ම දානමය පින්කම කරන මොහොතයි. මේ මොහොතේදීත් බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව ඒ ධර්මය අන් බොහෝ පිරිසකට දීම පිණිස අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම නිසා මහා පින් දැස් කර ගන්නවා. එච්චරකුත් නොවේ, පසුවත් මේ ධර්ම දේශනය අහවර වුණහමත් ඉතාම සතුටෙන් අපි මේ විදිහේ මහේසාක්‍ය පින්කමක් කරගත්තා නොවේද කියලා සතුටු වෙනවා. මේකට කියනවා තුන් සිත පහදවාගත්තු පින්කමක් කියලා. පින්කමක් කරන්නට පෙරතුවත්, පින්කමක් කරන මොහොතේදීමත්, පින්කම කළාට පසුවත් කියන මේ තුන් අවස්ථාවෙදිම ඉතාම සතුට සහගතව සද්ධා සම්පන්නව ගෞරවයෙන් යුතුව ඒ පින්කම පිළිබඳව හිත පවත්වා ගන්න පුළුවන් නම් අන්න ඒ පින්කම ඒකාන්තයෙන් මහත් ඵලයි, මහානිසංසයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවලා මේ ධර්ම දානයම තමයි ජයග්‍රහණය කරන්නේ, දිනන්නේ. එයින් අදහස් කරේ මොකද්ද? අපි දන් දෙනවාය කියලා නොඑක් ආමිස දේවල් දන් දෙනවා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් තවත් නොඑක් දේවල් දන් දෙනවාය. නොඑක් වස්තුන්. මේවට කියනවා ආමිස දානය කියලා. ආමිස දානය වගේම තවත් දෙන දෙයක් තමයි අබෙහෙ දානය. සමහර විට මරණයට කැපවෙච්ච සත්වයන්ට ඒ මරණය නිදහස් වෙන්න අවස්ථාව සලසලා දෙනවා. මරණ බය නැති කරලා අබේ දානය ලබා දෙනවා. බොහෝම දුක්පීඩාවෙන් රෝගී තත්ත්වයේ ඉන්න කෙනෙකුට බෙහෙත් ටිකක් ගන්න මඟ පෙන්වලා මුදලින් හදලින් උපකාරයක් කරලා බෙහෙත් ගෙන දීලා ඒ මරණ බය නිදහස් කරලා අවේදානය දෙන වෙලාවල් තිබෙනවා. පින්නතින් අර කොයි තරම්නම් ආමිස දානය දෙනවා වුණත් ඊට වඩා මහත්ඵලයි කියලා කියනවා අබේදානය. ආමිස වස්තුන් කොපමණ කන්දක් කුසට දන් දුන්නත් ඊට වඩා කෙනෙකුගේ මරණ බයෙන් තුරන් කරන එක මහා පුදුම ශක්තියක් කියලා කියනවා ධර්මයේ සඳහන් වෙන්නේ. පින්නතින් මේ ආමිස දාන අබේදාන කියන දෙකටම වඩා මහත්ඵල මහානිසංස නියපින්කමක් තමයි මේ ධර්ම දානය කියලා කියන්නේ. මේකට හේතුව මොකද්ද? පින්නතුනි, ආමිස දන් දුන්නාම ඒ ආමිස දානය ලබන පුද්ගලයන්ට මෙලොව වශයෙන් තමයි සැපයක් ලැබෙන්නේ. ඒ පූජා කරන දෙනු ලබන, දන් දෙනු ලබන ආමිස වස්තු ආහාර පාන හෝ වේවා, ඇඳුම් පැළඳුම් හෝ වේවා, වෙන යම් දෙයක් හෝ වේවා පරිහරණය කිරීමෙන් මෙලොව සැපයක් ලබා ගත හැකි, පහසුවක් ඇති කරගත හැකි. නමුත් කවදාකවත් ඒ ආමිස දානෙන් පරලොව සැපයක් ලැබෙන්නේ නැත. අවේදානයක් සිදු කරපුවාමත් මෙලොව ආයුෂ වැඩි දියුණු වෙනවා, පරලොවත් ආයුෂ වැඩි දියුණු වෙනවා. නමුත් අපට මෙලොව පරලොව සසර ගමන, මේ ආමිස දානේ අවේදානේ කියන දෙකෙන්ම සසර ගමන සැපවත් කරාවි. නමුත් දුකෙන් සදහටම මුදවනවාය කියලා කතාවක් නැහැ. මේ වතාවේ ආයුෂ දික් කරලා මරණයෙන් මද කාලයක් දික් කරලා කාලය සකස් කරලා දුන්නත් ඊළඟ වතාවේ කුමක් කරගනීවිද දන්නේ නැහැ. මේ භවයේ සැපසේ වාසය කළා වුණත් ඊළඟ භවයේ කොයි ආකාරයකට ජීවත් වෙන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මේ නිසා තමයි ආමිස දානයත් අබේ දානයත් පරදවලා ධර්ම දානය ජයග්‍රහණය කරන්නේ. ඇයි ඒ ආමිස දානයත් ධර්ම අබේ දානයත් දෙකම පරදවලා ධර්ම දානයම ඉස්මතු වෙන්නේ? පින්නතිනි, ධර්ම දානය කරන අවස්ථාවේදී ඒ දහම ලබන, දහම ශ්‍රවණය කරන, දහම ඇසුරු කරන, දහම අනුගමනය කරන පිරිස් විශේෂයෙන් මේ බුදු දහම ගැනයි කියන්නේ. සංසාර දුකින් අත මිදෙන්න අවශ්‍ය උපකාර ලබා ගන්නවා. සංසාර දුකින් මිදීම පිණිස අවශ්‍ය කටයුතු සංවිධානය කර ගන්නවා. ඒ සඳහා වීරිය කරනවා. මේ නිසාම තමයි සසර දුකින් මිදීම පිණිස උපකාර වන නිසා තමයි සසර දුකින් සහ මුලින් අත මුදවන්න තරම් ශක්තියක් මේ ධර්ම දාණය තුළ තිබෙන නිසා තමයි අපට ධර්ම දානය අර සෙතු සියලු දානයන් අභිබවලා දිනන තැන පිහිටන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කිවේ එකයි. එහෙමනම් අපි මේ මොහොතේ දහංසවණයකට එළඹිලා එවැනි මහේසාක්‍ය මහාර්ග පින්කමක් තමයි මේ සිද්ධ කරන්නේ. අපට මෙලවදී සිදු කරගත හැකි කුසල ධර්මයන් අතුරෙන් මහ පුදුම කුසල ශක්තියක් උපදින මහා පුදුම පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම කියන්නේ. මේ භවයේ දහම අවබෝධ කරන්න සමහර විට මේක මහා උපකාරයක් වේවි. මේ භවයේ පින්තුන්ට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණේ පෙර භවවලදී තමන් ඇසුරු මිතුරු කරපු අයට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න උදව් කරපු නිසා. එහෙමනම් මේ භවයේ අපට යම් මේකින් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණත් ඊළඟ භවයකදී අපට කල්යාණ මිත්‍රත් සේවනයේ ලැබෙන්නට නම් මේ භවයේ අපේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පතා යම් යම් පින්කම් කොට තිබිය යුතු වෙනවා. මොනවාද මේ පින්කම්? කල්‍යාණ මිත්‍රය සමාජයට හොයලා දෙන්න ඕන. කල්‍යාණ මිත්‍රය කොහෙන්ද අපි හොයලා දෙන්නේ? වෙන කොහෙන්වත් නෙමෙයි, බුද්ධ ශාසනයෙන්. බුද්ධ ශාසනයේ ඉන්නා කල්‍යාණ මිත්‍රය සමාජයට හඳුන්වලා දීලා ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දීම තුළින් පින්නතුනි මේ පිඟතුන්ට පුළුවන් වෙනවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය උදෙසා මේ භවයේදීත් නිවන් දක්නා ජාති දක්වාමත් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න, ඒ සඳහා අවශ්‍ය කරන කර්ම ශක්තිය ගොනු කරගන්න පුළුවන් වෙනවා. මෙවැනි ධර්ම දානමේ පිංකමකදී පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මදානය විතරයි සිදුවෙන පින්කම කියලා. හොඳට කල්පනා කළ බැරුවතින් අපි මේ පින්කම කරන මොහොතෙදී මේ පින්කමේ වටිනාකම හඳුනා ගන්න ඕන. මොකද්ද මේ වටිනාකම කියලා කිව්වේ? මේ පින්කම කරන්න පෙරතුව අපි ආරම්භක අවස්ථාවේදීම තිසරණ සහිත පංචශීලය සමාදන් වුණා. තිසරණ සහිත පංචශීලය සමාදන් වීම තුළ මේ පින්වතුන් වැරදීමකින් හෝ කඩවුණු ශික්ෂාපද තිබුණා නම් ඒ ශික්ෂාපද පිරිසුදු කරගෙන පිරිසුදු සිල්වතුන් බවට පත් වුණා. එතකොට මේ පින්වතුන්ගේ සීලය සම්පූර්ණයි. දැන් මේ බණ අහන වෙලාව තුළදී පින්වතුන් වෙන දේවල් කල්පනා කරන්නේ නැහැ. වෙන දේවල් ගැන හිතන්නේ නැහැ. වෙන කටයුතු කරන්න යන්නේ නැහැ. බණ අහන එකමයි කරන්නේ. එහෙමනම් මෙතන හිත එක තැනක තියාගෙන ඉන්න උත්සාහයක් තියෙනවා, වීරයක් තියෙනවා. මේ තමයි සමාධිය වැඩිීමේ උත්සාහය. ධර්මස්වණේ තදා හිත යොමු කරගෙන මේ හිත එක තැනක තබාගෙන වෙහෙසෙනකොට අන්න මේක සමාධියට උත්සාහයක් වෙනවා. සීල සමාධි දෙකම සම්පූර්ණයි. ධර්මස්වණේ කරනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව අවදි වෙනවා, නුවණ අවදි වෙනවා, නිවන දෙසට ක්‍රමානුකූලව ගමන් කරනවා. උත්සාහය වීරිය තිබුණොතින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඥාන පලඥාන අවබෝධ කොටගෙන නිවන දක්වා ගමනක් ආරම්භ කරන්නට සුදුසු මොහොතක් බවට පත් වෙනවා පින්නතුනි. ඒ නිසා මේ පින්තුන් සීල සමාධි ප්‍රඥා වැඩෙන මහා පින්කමක් අපි කරන්නේ කියන අදහස ඇති කරගන්නට ඕනේ. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ නොකල යුතුයි කියලා දේශනා කොට වදාළ දස අකුසල ධර්මයන් මේ මොහොතේ සිද්ධ වෙනවාද කියලා බලන්න. ප්‍රාණඝාතය කායිකව සිදුවෙන ප්‍රාණඝාත අකුසලයේ මේ මොහොතේ සිදු වෙනවද? නැහැ. කායිකව සිදුවෙන සොරකම් කිරීම අකුසලයේ මේ මොහොතේ සිදු වෙනවද? නැහැ. කායිකව සිදුවෙන කාම මිත්‍යාචාර අකුසලයේ මේ මොහොතේ සිදු වෙනවද? නැහැ. වාචසිකව සිදුවෙන බොරු කීම අකුසලයේ මේ වෙලාවේ සිදු වෙනවද? නැහැ. කේලාම් වචන කීම අකුසලය? නැහැ. හිස් වචන කීම අකුසලය? නැහැ. පරුෂ වචන කීම අකුසලයේ මේ මොහොතේ සිදු වෙන්නේ නැහැ. එහෙනම් කයයි වචනයයි දෙකම පිරිසිදුයි. අකුසල් සිදුවෙන්නේ නැහැ. හිතින් වෙන්න පුළුවන් අකුසල් මොනවද? දක්වනවා ධර්මයේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ටි. අවිජ්ජා කියලා කිව්වෙ මොකද්ද? නොයෙකුත් දේවල් කෙරෙහි දැඩි වැලියාම, අන්සතු වස්තුව පවා තමන්ගේ කරගන්නට උත්සාහ කරනවා, ඒ සඳහා සිටිවිලි ඇති කරගන්නවා. මේ தત્ත්වය තමයි කිව්වේ අවිජ්ජාව කියලා. මේ අවිජ්ජාව කියන ගතිය මේ වෙලාවේ නෑ පින්නතුනි. මේ පින්ගතකේ චේතසංතාන අවිජ්ජාව කියන ගතිය නෑ. ව්‍යාපාදය කියලා කියන්නේ anu නැසීමේ චේතනාව. අසුවලා නැසේවා, අසුවලා මිය පරලොවේවා ආදි වශයෙන් තව සත්වයක් නැසීමේ චේතනාව. එහෙම චේතනාවක් මේ වෙලාවේ මේ පින්ගතුගේ චේතසංතානේ නෑ. ඒ නිසා අවිජ්ජා ව්‍යාපාද දෙකෙන්ම තොර උණු අවස්ථාවක් මේ. ඊළඟට පින්නතුනි සිතින් සිදුවෙන්න පුළුවන් තුන්වෙනි අකුසල ධර්මයේ තමයි මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨිය අපි අවම අවස්ථාව සලකා ගන්නේ කොහොමද? කර්ම කර්මඵල විශ්වාසයවත් කෙනෙක් තුල නැත්නම් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකේ හැටියටයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කොහොමද මිත්‍යා දෘෂ්ටිකේ නැත්නම් කර්ම කර්මඵල විශ්වාස කරනවායි කිව්වේ? අපි දන් දීම, සිල් රැකීම, භවනා කිරීම ආදී නොයෙකුත් පින්කම් කරනකොට එයින් අපට මෙලොව සැප විපාක ලැබෙනවා, පරලොව සැප විපාක ලැබෙනවාය කියලා. එහෙම නැතිනම් ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම සිදු කළොතින් එයින් මෙලොවත් පරලොවත් දුක් විපාක විඳින්න වෙනවාය කියලා විශ්වාසයක් තියෙනවා නම්, ඇදහිීමක් තියෙනවා නම් මේකට කියනවා කර්ම කර්මඵල විශ්වාසය කියලා. අවම වශයෙන් කර්ම කර්මඵල විශ්වාසයවත් නැතිනම් යම් කෙනෙක් තුළ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම මිත්‍යා දෘෂ්ටිකයි. කර්ම කර්මඵල විශ්වාසය තිබෙනවා නම් ඒ පුද්ගලයාගේ සම්මා දිට්ඨික පුද්ගලයෙක්, සම්මා දෘෂ්ටිය පිහිටාගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේ පින්වතුන් මේ පින්කම සංවිධානය කළේම අපි මෙවැනි පින්කමක් කළොත් පින් රැස් වෙනවායි කියලා විශ්වාසයෙන්. එච්චරකුත් නොවෙයි, අපි මේ රැස් කරගන්න පින මේට තුන් මාසකට පෙර මිය පරලොව ගිය සුධර්මාරාම්‍යවති යටිවල්දෙනිය උපාසිකා මාතාවට අනුමෝදන් කළ හැකි කියන විශ්වාසයක් තිබුණා. එච්චරකුත් නොවෙයි, ඒ පින් අනුමෝදන් වීමෙන් එතුමියගේ ඒ භවගාමී ජීවිතය සුඛිත මුදිත කරගන්න හැකියාව තියෙනවා කියන ගැඹුරු විශ්වාසයක් දැඩි සද්ධාාවක් ඇතුවයි මේ පින්කම සංවිධානය කරගත්තේ. ඒ නිසාත් පින්වතුනි කර්ම කර්මඵල විශ්වාසය මේ පින්වතුගේ චිත්තසංතානෙ හොඳින්ම පිහිටාගෙන තිබෙනවා. ඒ හේතුවෙන්ම චිත්ත කය වචනය කියන මේ තුන් දොරින්ම අකුසල් සිදු නොවෙන දස අකුසලයෙන් මිදුන අවස්ථාවක් බවට මේ මොහොතපත් වුණා. පින්වතුනි බලන්න බුදු සතුනේ මහ පුදුම වටිනා අවස්ථාවක්. එච්චරකුත් නෙමෙයි දස පුණ්‍යක්‍රියාවන් කියලා දෙයක් බුදු සාසනේ දේශනා කොට බදාලා තිබෙනවා. දානේ සීලය භාවනාව වෙය්‍යාවචේ අපචායනෙ පතිදාන පත්තානුමෝදනා ධම්මදේශනා ධම්මසවන දිට්ඨිජු කම්ම කියලා. මේ දස පුණ්‍යක්‍රියාවන් අතුරෙන් කොපමණක් මේ පින්කම තුළින් සම්පූර්ණ වෙනවාද? දානය කියන පින්කම මේ පින්කම් මාලාව තුළ උපරිමයට සම්පූර්ණ වෙනවා. ආමිස දාන වශයෙන් නොයෙකුත් පරිස්කාර පූජා සංඝගත දක්ෂිනා මේ පින්කම් මාලාවෙම සිද්ධ වෙනවා. ධර්ම දානමය වශයෙන් අද දවසේ විශේෂ ධර්ම දානමය පින්කමක් සිද්ධ කෙරෙනවා. එතරකුත් නොවේයි සීලේ වශයෙන් තිසරණ සහිත පංච සීලය සමාදන් වෙලා පිරිසුදු සිල්වතුන් වශයෙන්ුයි මේ පින්කම් මාලාව යෙදෙන්නේ. භාවනාමය වශයෙන් මේ ධර්මවත් ශ්‍රවණය කරනකොට දේශනා කරන ධර්මය මොකද්ද? මේ දේශනා කරන්නේ කුමන කාරණයක්ද? දේශනා කරන්නේ අපේ ජීවිතයට ප්‍රයෝජනයක් තියෙනවද? බුදු වචනේ අපි කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන අදහස ඇති කරගෙන ධර්ම මනසිකාරයක් ගොඩනංවා ගන්නවා. දේශකයාණන් වහන්සේ දේශනා කරන ධර්ම කාරණා මේ කාරණේ කොහොමද මම අවබෝධ කරගන්නේ, මේ කාරණේ කොහොමද අවබෝධ කරගන්නේ කියලා උත්සාහවත් වෙනවා. ඒ කාරණා මතක තියාගන්න උත්සාහවත් වෙනවා. ඒවා සම්මර්ෂණය කරන්න, විමර්ශනය කරන්න උත්සාහවත් වෙනවා. බලන්න භාවනා මනසිකාරයක් ගොඩනංවෙනවා ධර්ම මනසිකාරය තුළින්. භාවනාමය පුණ්‍ය ශක්තියත් ගොඩනංවෙනවා. ඊළඟට වෙය්‍යාවච්ච කියලා කියන වත්පිළිවෙත් සිද්ධ කරනවා. ගරු බොහොමං කළ යුතු උතුමන්ට නැතිනම් වත්පිළිවෙත් කරපු කළ යුතු පිදිය යුත්තන් විශේෂහි ඒ වත්පිළිවෙත් ඉෂ්ට කිරීම. මහා සංඝරත්නයේ නිවසට වැඩම කරනවා. දැන් දේශකයාණන් වහන්සේ නිවසට වැඩම කරනකොට බාධෝවනය කළා. බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව ඒ කටයුතු කළා. පිළිවෙලට අසුනා පනවලා, පිළිවෙලට ධර්මාසනාදී පනවලා කළ යුතු උපස්ථාන කරනවා. පැන් පූජා කරනවා, දැහැත් පූජා කරනවා. මේ මොකද්ද මේ? දේශකයාණන් වහන්සේ උපස්ථාන කරනවා. හෙට දවසේ වැඩම කරන මහා සංඝරත්නයටත් උපස්ථාන කරනවා. එතකොට මොකද වෙන්නේ? වෙය්‍යාවච මේ පුණ්‍ය ධර්මයක් සම්පූර්ණයි. අපචායන කියලා කිව්වේ පිරිය යුත්තම් පිරියම, ගරු බුහුමන් දැක්විය යුත්තන් ගරු බුහුමන් දැක්වීම. දේශකයාණන් වහන්සේ දකින්නකොටම කවුරුත් හිඳගෙන හිටපු ආසන වලින් නැගී සිටියා. දෑත් එකතු කරලා වන්දනා කළා. සද්ද නගල සාදුකාර පැවැත්වුවා. මේ මොකද මේ? මහා සංඝරත්නයේ විසෙහි සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා විසෙහි ගරු බුහුමන් දැක්වූ ආකාරය. එහෙමනම් අපචායන කුසල ධර්මයක් සිද්ධ වෙනවා. ඊළඟට පතිදාන කුසල ධර්මය. පතිදාන කිව්වේ තමන් පින් රැස් කරගෙන පින අනුන්ට දෙනවා කියන එකයි. මේ පින්වතුන් විසින් මේ කරන පින්කම් මාලාව අපට විතරක් නෙමෙයි, මේක දැක බලා ගන්න සහසම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ පින අයිති වේවා කියන අදහසින් මේ කරන්නේ. එච්චරකුත් නෙමෙයි මිය පරලොව ගිය පින්වත් සුධර්මා උපාසිකා මාතාව ඇතුළු සංසාරගතව මේ පරලෝකීය සියලුම දෙමාපිය ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් තමයි මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා, දෙවියන් ඇතුළු ලෝක සත්වයාටම. එතකොට පත්ති දාන පුණ්‍ය කර්මයක් සම්පූර්ණ වෙනවා. පත්තානුමෝදනා පුණ්‍ය ධර්මය කියලා කිව්වෙ මොකද්ද? අනුන් කරන පිනක් දැකලා අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. දැන් මෙවැනි ස්ථානයක මේ පින්කමක් කරනකොට එක්කෙනෙක් එක් කටයුත්තක් කරනකොට තව කෙනෙක් ඒක දැකලා අනේ කොයිතරම් හොඳද මේ දේ පිළිබඳව, මේ පුද්ගලයා මේ දේ කොයිතරම් ගෞරවණීය ආකාරයෙන් කළාද, කොයිතරම් හොඳින් කරාද කියලා සතුටටපත් වෙනවා. අනේ හොඳයි කියලා කියන තරමට කෙනෙක් කරන හොඳ පින්කමක්, හොඳ දෙයක් අනේ හොඳයි, අනේ සාදු කියලා කියවෙන තරමට පත්තානුමෝදනා පුණ්‍ය ධර්මයේ සිද්ධ වෙනවා. බලන්න මේ පුණ්‍ය කර්මයක් මේ ස්ථානයේ සම්පූර්ණ වෙමින් පවතිනවා. ඊළඟට ධම්ම දේශනා පුණ්‍ය කර්මය. මේ පින්වතුන් ධර්ම දේශනාවට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම තුළින්ම පින්නතුනි ධර්ම දේශනාමේ පුණ්‍ය ශක්තියේ ආරාධනා කර පින්නතුන්ට එහෙම පිටින්ම ලැබෙනවා. ඒ පින්නතුන් ධර්මය දේශනා කරන්න දන්නේ නැහැ වෙන්න පුළුවන්. ධර්ම දේශනා කරන්න හැකියාවක් නැහැ වෙන්න පුළුවන්. නමුත් දේශකයාණන් වහන්සේ නමක් වැඩම කරවලා ධර්ම දානයේ පිණිස ආරාධනා කිරීම තුළින් ඒ පහසුකම් සැලසීම තුළින් ධර්ම කථිකයන් වහන්සේලාට ඒ පින්නතුන්ට එහෙම පිටින්ම ධර්ම දේශනාමේ පුණ්‍ය ශක්තියත් ලැබෙනවා. ඊළඟට ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය කර්මය. දැන් මේ රැස්වලා ඉන්න පින්වතුන් දේශකයාණන් වහන්සේගේ ධර්ම දේශනේ ශ්‍රවණය කරනවා. සෑම තිර දෙනාම දහම ශ්‍රවණය කරන නිසා ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය කර්මයත් සම්පූර්ණයි. ඊළඟට දෙට්ටිජු කර්මයේ සිදු වෙනවද? දෙට්ටිජු කර්ම පුණ්‍ය කර්මයේ කිව්වේ තමන් මෙතෙක් දැනගෙනගෙන තියෙන ධර්ම කාරණා අද අහන මේ ධර්ම දේශනාවත් සමග පිරිසිදු කරගන්නවා. මේ කාරණා ගැළපෙනවද? මේ කාරණා නිවැරදිද? පිරිසිදු දාදි වශයෙන් සලකමින් තමන් ධර්මයේ පිළිබඳව ඉන්න දැක්ම ඍජුභාවයට පත් කරගන්නවා. ඒකයි දිට්ඨිජු කම්ම කියලා කිව්වේ. ඒ සඳහා දරන උත්සාහයයි දිට්ඨිජු කම්ම කිව්වේ. ඒ දිට්ඨිජු කර්ම පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. බලන්න දස පුණ්‍යක්‍රියාවම මේ මොහොතෙත් මේ පිංගතුන් අතින් සම්පූර්ණ වෙමින් පවතිනවා. එහෙමනම් සම්බුද්ධ ශාසනයේ මිහිර ලබා ගන්නට ලැබුණු අතිශය වටිනා මහා පුදුම මහේසාක්‍ය අවස්ථාවක් හැටියටයි හඳුන්වා දෙන්න පුළුවන්. පින්නතුනි, බෙවැනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට පින්නතුන්ට සමහර විටක මීට පෙර ශ්‍රවණය කරපු ධර්ම කාරණා ශ්‍රවණය කරන්න ලැබේවි. නැතිනම් අලුතින්ම ධර්ම කාරණා ශ්‍රවණය කරන්න ලැබේවි. ඒ කෙසේ වෙතත් ධර්ම කාරණයක් නැවත නැවත ශ්‍රවණය කරනකොට ලැබෙන ඵල විපාක පහක් පිළිබඳව අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා. අසුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති, දෙට්ටින් උජුං කරෝති, චිත්තමස්ස පසීදති කියලා. අසුතං සුනාති කියලා කිව්වේ දහමක් ශ්‍රවණය කරනකොට තමන් මීට පෙර අහලා නැති, ශ්‍රවණය කරලා නැති ධර්ම කාරණා කොයි මොහතක හෝ ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ ප්‍රයෝජනය මේ ශ්‍රවණය කරන පින්නතුන්ට ලැබෙන මහ විශේෂ ප්‍රයෝජනයක්. පළමුවැනි ප්‍රයෝජනය, පෙර නොයසූ වේරු ධර්ම කාරණා ශ්‍රවණය කරන්න ලැබෙනවා. සුතං පරියෝදපේති, මීට පෙර තමන් ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරලා තියෙන කී අපිට අමතක වුණු කොටස් තියෙන්න පුළුවන්. අපිට අහගන්නට බැරි වුණු වචනයක් දෙකක් තියෙන්න පුළුවන්. අපට පැහැදිලි කරගන්න බැරි වුණු කොටස් අධ්‍යයනය තියෙන්න පුළුවන්. මෙන්න මේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. සුතම් පරියෝදපේතු කිව්වේ අර අහපු ශ්‍රවණය කරපු ධර්මය මේ අද අහන ධර්ම දේශනාවෙන් සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. කංකං විතරති කියලා කියනවා. කංකං කියලා කිව්වේ සැකය. තමන් මේ ධර්මයේ පිළිබඳව යම් යම් තැනක සැක උපදවාගෙන තිබෙනවා නම් කුමන හෝ හේතුවක් නිසා ඒ සැක දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා නැවත නැවත දහම් ශ්‍රවණය කිරීම තුළ. දෙට්ටින් උජුම් කරෝති කියලා කිව්වේ දහම ශ්‍රවණය කරන්නට කරන්නට තමන් මීට පෙර ශ්‍රවණය කරපු ධර්මයේ පිළිබඳව තියෙන දැක්ම සම්‍යක් දෘෂ්ටිය ඍජුභාවයට තද භාවයට පත් කරගන්න පුළුවන්. චිත්තමස්ස පතීදති කියලා කිව්වේ නැවත නැවත දහම් ශ්‍රවණය කරන පුද්ගලයාගේ හිත නැවත නැවත තවදුරටත් පැහැදීමට ලක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ සිත පැහැදීමෙන් සැනසී යනවා. මේ කියන ප්‍රයෝජන පහම මේ පිංගතුට ලැබෙනවා. පිංගතිනි, නැවත නැවත එකම ධර්ම කාරණයක් ශ්‍රවණය කරන කොටත් මේ විදිහේ ආනිසංස ලැබෙනවා නම් අලුතින්ම ධර්ම කාරණයක් ශ්‍රවණය කරන්න ලැබුණොතින් මේ පිංගතුන්ට කොයිතරම් ආනිසංස ලැබේවිද? පිංගතුනි, අද දවසේ මේ විදිහේ මහේසාක්‍ය ආනිසංස සමුදායක් මේ පිංගතුන්ට රැස්කර ගැනීම සඳහා අප විසින් මාතෘකා වශයෙන් තබන්ට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන ථාන සූත්‍ර දේශනාව. එවැගේම අංගුත්තර නිකායේම සඳහන් වෙන භය සූත්‍ර දේශනාවත් කියන මේ සූත්‍ර දෙකම මිශ්‍ර කොටගෙන අද දවසේ මේ පිංගතුන් වෙනුවෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ නිවසේ වාසය කරන පිංගතුන්ගෙන් ඉල්ලීමක් ලැබුණා මීට පෙර ශ්‍රවණය කර තිබූ නිසාවෙන්දෝ ථාන සූත්‍ර දේශනාව සිදු කරනවා නම් වටිනවාය කියන ආරාධනාව. පින්නතුනි සූත්‍ර පිටකය තුල කිහිප තැනක කිහිප ආකාරයකින් ඨාන සූත්‍රය දේශනා වෙනවා. ඨාන කියන වචනේ තේරුම කාරණේ කියන අර්ථයයි. කරුණක්, කාරණයක්, යම්කිසි කටයුත්තක් කියන අර්ථයයි ඨාන කියන වචනෙන් අර්ථ ගැන්වෙන්නේ. ඒ කියන ඨානය නැත්නම් මේ කියන කාරණා විග්‍රහ වෙන තැන් කිහිපයකින් මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන ඨාන සූත්‍රය තමයි අප විසින් අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබන්ට යෙදුණි. සමහර විටක මේ පිංගතුන් ශ්‍රවණය කරලා තිබෙන ධර්ම දේශනාවක් වෙන්ටත් පුළුවන්, ශ්‍රවණය නොකළාව ධර්ම දේශනයක් වෙන්ටත් පුළුවන්. කෙසේ වෙතත් අද දවසේ අපේ අරමුණ මේ ධර්ම දේශනාව තුළ ලැබෙන ධර්මඥානය නිවන දෙසට යොමු කරගන්නේ කොහොමද කියන එකයි. පින්නතිනි ලෞතරා බුදුපියාණන් වහන්සේ වරක භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කරනවා, අති භික්කවේ ඨානං අමනාපං කාතුං තංච කෛරමාණං අනත්තාය සංවත්තති. අති භික්කවේ ඨානං අමනාපං කාතුං තංච කෛරමාණං අත්තාය සංවත්තති. අති භික්කවේ ඨානං මනාපං කාතුං තංච කෛරමාණං අනත්තාය සංවත්තති. අති භික්කවේ ඨානං මනාපං කාතුං තංච කෛරමාණං අත්තාය සංවත්තති. බුදුපියාණන් වහන්සේ අපට මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරනු ලබන්නේ මේ ලෝකේ අපට මුහුණ දෙන්න සිදුවෙන කටයුතු සියල්ලම ආකාර හතරකට බෙදා දක්වමින්, සියලුම කටයුතු අපට කරන්නට සිදුවෙන සියලුම කටයුතු සිද්ධාන්ත හතරකට බෙදා දක්වනවා. ඒ සිද්ධාන්ත හතරෙන් අපට අපේ නුවණ මෙහෙවලා ඒ කටයුතු තෝරා බේරාගෙන නොකළ යුතු ඒවා තිබෙනවා නම්, නොකළ යුතු කටයුතු තිබෙනවා නම් ඒ දේවල් මඟහැරලා කළ යුතු දේවල් පමණක් ඉෂ්ට කිරීම කොයි විදිහටද කළ යුත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. අපේ ජීවිතයට අත්‍යවශ්‍ය පුදුමාකාර වටිනාකමක් ගෙන දෙන දැනුමක් තමයි මේ සූත්‍ර දේශනාවෙන් ලැබෙන්නේ. ඇයි ඒ? අපි එදිනදා ජීවිතය කරන නොයෙකුත් දේවල් අතුරෙන් සමහර දෙයක් තියෙනවා නිවැරදි දේවල් අපි කරනවා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වැරදි දෙයක් අපි කරනකොට වෙන්නේ මොකද්ද? ගැටලුවක් එනවා. මේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ තෝරා ගැනීම කොහොමද කරන්නේ, නුවණ මෙහෙවන්නේ කොහොමද කියන එකයි මේ සූත්‍රයෙන් අපට යම්කිසි අදහසක් නුවණක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අත්ති භික්කවේටානං අමනාපං කාතුන් තංච කෛරමාණං අනත්තාය සංවත්තති කියලා පළමුවෙනි කාරණේ පළමුවෙනි කටයුත්ත දේශනා කරනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන සූත්‍රවල නිපාතයේ චතුස්ක නිපාතය වූ නිසාවෙන් කාරණා හතරක් බැගින් තමයි දේශනාකොට වදාළේ. කුමන හෝ කාරණා හතරකට පින්න කරලා දේශනා කරනවා. මේ ඨාන සූත්‍රයේ කාරණා හතරක් ගෙන හැරපෑවේ නිසායි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මොකද මේන් දේශනා කරපු පළවෙනි කාරණය, මහණෙනි මේ ලෝකේ ඇතම් කටයුතු තිබෙනවා, ඇතම් කාරණා තිබෙනවා, කාතුන් අමනාපං කරන්නට අකමැති මනාපතාවයක් නැහැ, කරන්නට පියභාවයක් නැහැ, කරන්නට අකමැති. තංච කෛරමාණං අනත්තාය සංවත්තති. කරන්නට අකමැති ඒ කටයුත්ත අපි කළොත් එය අනර්ථය පිණිස හේතු වෙනවා, අවැඩ පිණිස හේතු වෙනවා, අහිත පිණිස පවතිනවා, විනාශය පිණිස පවතිනවා. ඔන්න පළමුවෙනි කටයුතු කාණ්ඩය. අපට මුහුණ දෙන්නවා සමහර විටක අපි මේ දේ කළොත් හොඳයි, මේ දේ කළොත් හොඳයි කියලා අපි හිතනවා. එහෙම හිතනකොට අපිට පේනවා සමහර කටයුතු තියෙනවා අපිට ඒ දේ කරන්න බොහොම හිතේ කැමැත්තක් පහළ වෙනවා, හරිම ආසයි කියලා කියනවා, හරිම කැමතියි කියලා කියනවා. ඒ කැමැති වගේම තමයි සමහර දෙයකට අපි අකමැති. හොඳටම පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. කැමැති වුණත් අකමැති වුණත් සමහර දේවල් තියෙනවා එයින් අනර්ථය පිණිස හේතු වෙනවා, සමහර දේවල් තිබෙනවා අර්ථය පිණිස ප්‍රයෝජනය පිණිස හේතු වෙනවා. බුදුපියාණන් වහන්සේ අපට මුලින්ම පෙන්වා වදාළේ අතිබික්ක වේටානං අමනාපංකාතුං මහණෙනි කරන්නට අකමැති කරන්නට මනාපන වූ අප්‍රිය වූ සමහර කාරණා තිබෙනවා. තංච කෛරමාණං අනත්තාය සංවත්තති. ඒ අමනාප වූ දේ කරනකොට එයින් ලැබෙන විපාකයත් අනර්ථයේ පිණිස පවතිනවා. විපාකේ අනර්ථයක් අවැඩක් අහිතක්ය කියලා දේශනා කරනවා. නැවත භාග්‍යතුන් වහන්සේ දෙවන කාණ්ඩයක් පෙන්වා දෙනවා. අති භික්කවේටානං අමනාපං කාතුං තංච කෛරමාණං අත්තාය සංවත්තති. තවත් කළේතු සමහර විට අපට යෙදෙනවා. ඒ දේ කරන්නට අපි අකමැති, කරන්නට අප්පිරියයි, කරන්නට අසතුටුයි. නමුත් ඒයින් ලැබෙන ප්‍රතිඵලය බොහෝම වැඩදායක දෙයක්. ඒ කටයුත්ත හිත පිණිස පවතිනවා, වැඩ පිණිස පවතිනවා, යහපත පිණිස පවතිනවා. පින්නතුනි, ඊළඟට තුන්වෙනි කාරණය වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අත්ථි භික්කවේටානං මනාපං කාතුං තංච කෛරමාණං අනත්තාය සංවත්තති. මහණෙනි, මේ ලෝකයේ සමහර කටයුතු යෙදෙනවා. ඒවා කරන්නට හිත කැමැති, කරන්නට හිත ප්‍රියයි, කරන්නට ආසයි. නමුත් ඒ දේ කරනකොට අනත්තාය සංවත්තිය, කරන කටයුත්ත අනර්ථය පිණිස හේතු වෙනවා, අවැඩ පිණිස හේතු වෙනවා, අහිත පිණිස හේතු වෙනවා. ඒ වගේම තමයි අති භික්කවේටානං මනාපං කාතුං තංච කෛරමාණං අත්තාය සංවත්තති. තවත් කටයුතු කාණ්ඩයක් යෙදෙනවා. ඒ කටයුතු අපි කරන්නට හරිම කැමති, හරිම ප්‍රියයි, හරිම මනාපයි. ඒ වගේම තමයි ඒ කරන කටයුත්ත අපට මෙලවත් පරලොවත් හිතසුව පිණිස, වැඩ පිණිස, අර්ථය පිණිස පවතිනවා. පින්නතුනි, මෙන්න මේ කියන කොටස් හතර අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවාය කියලා භාග්‍යතුන් වහන්සේ ලෝකේ මුහුණ දෙන්න තියෙන මේ සියලුම කටයුතු ප්‍රධාන කොටස් හතරකට බෙදලා මේ ඨාන සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාලා. පින්නතුනි, මේ සූත්‍ර දේශනාවේ මේ කියවෙන අර්ථ, මේ කියන දේශනාව වැඩිදුර විස්තර කරගන්නට අපට ඒ අංගුත්තර නිකාය ග්‍රන්ථයේම අටකතාව, නැතිනම් සිංහලෙන් කිව්වොතින් අටුවාව උපකාර කරනවා. බුදුරජාණන් වහන්සේ එදා ඨාන සූත්‍ර දේශනාව සිද්ධ කරපු මොහොතේදී සමීපයේ හිටපු මහරහතන් වහන්සේලා, ඒ වගේම විශේෂයෙන් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව විස්තර වශයෙන් ශ්‍රවණය කරනු ලැබුවා. විස්තර වශයෙන් ශ්‍රවණය කරලා මූලික 84,000ක් ධර්මස්කන්ධයේ වෙන් කරනකොට ඨාන සූත්‍රය නැමැති මේ මුල් කොටස සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයට ඇතුළු කළා. නමුත් ඒ සූත්‍රයේ පිළිබඳව කිව යුතු වැඩිමනත් විස්තර ප්‍රමාණය ඇතුළු කරේ කොහාටද? අංගුත්තර නිකාය අටුවාවට. මේක තමයි ත්‍රිපිටකයට අටුවාලිය වුණාය කියලා කිව්වේ. මහරහතන් වහන්සේලා කටපාඩමින් ඒ පදයට අර්ථ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවා. මේ කියන අංගුත්තර නිකාය අටුවාවේ සඳහන් වෙනවා මේ කියන ඨාන සූත්‍රයේ කියවෙන කාරණා හතර පිළිබඳව යම් දීර්ඝ විස්තරයක්. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ කරන්නට අකමැති, ඒ වගේම අනර්ථය පිණිස, අවැඩ පිණිස, අහිත පිණිස හේතු වෙන කටයුත්තක් පිළිබඳව මුලින්ම දේශනා කොට වදාළේ. අපි කරන්නටත් අකමැති, අහිත පිණිසත් හේතු වෙන යම් යම් කටයුතු අපට කරන්න යදෙනවා. හිතලා බලන්න, මේවා අපිට එක සරල වචනයකින් හඳුනා ගන්න පුළුවන්, බරපතල පාප කර්ම කියලා. බරපතල පාප කර්ම අපි කරන්නටත් අකමැති, මනාප භාවයක් නැහැ, සතුට භාවයක් නැහැ. ඒ වගේම තමයි ඒවා අනර්ථය පිණිස පවතිනවා, අවැඩ පිණිස පවතිනවා, අහිත පිණිස පවතිනවා. පින්නතුනි, හිතමු මිනිස්සු ඝාතන, සත්ව ඝාතන, මං පැහැරීම්, මං කොල්ල කෑම්, ඒ වගේම තවත් නොයෙකුත් අනතුරු කිරීම, සත්වයන්ට අනතුරු කිරීම, මෙවැනි දේවල් අපි කරන්න කිසිසේත් කැමති වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ, ඒ වගේම අපි රුචි කරන්නේ නැහැ. එච්චරකුත් නොවේයි ඒ කටයුතු කරපුවාම එයින් ලැබෙන විපාකය අහිත පිණිස පවතිනවා. ඒ කරන කටයුත්ත අනර්ථය පිණිස පවතිනවා. අවැඩ පිණිස පවතිනවා. බලන්න පින්නතුනි. මේ කටයුත්ත කරන්න අකමැති නිසාත් නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතරකොත් නෙවෙයි මේ කටයුත්ත අනර්ථය පිණිස හේතු වෙන නිසාත්, අවැඩ පිණිස අහිත පිණිස හේතු වෙන නිසාත් නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කරන්නට අකමැති අහිතකර ප්‍රතිඵල ලබා දෙන යම් කටයුත්තක් අපට කරන්නට සිද්ධ වුණොත් ඒ කටයුත්ත කාරණා දෙකක් නිසා නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දාලේ. මොකද්ද කාරණා දෙක? මේ කටයුත්ත අපි කරන්න අකමැති නිසාත් නොකළ යුතුයි. දෙවැන්න තමයි මේ කටයුත්තෙන් ලැබෙන ප්‍රතිඵලය විනාශකාරී නිසා, අහිතක් අවැඩක් අනර්ථයක් වන නිසාත් මේ කටයුත්ත නොකළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඊළඟට දෙවන කාරණය, අතිභික්කවේටානං අමනාපං කාතුන් තංච කෛරමාණං අත්තාය සංවත්තති. මහණෙනි තවත් කටයුත්තක් කියදෙනවා. ඒ කටයුත්ත තමයි කරන්නට අකමැති අත්තාය සංවත්තති. නමුත් හිත පිණිස, වැඩ පිණිස, අර්ථය පිණිස හේතු වෙන කඩයුත්තක්. මෙවැනි කඩයුත්තක් යෙදුනහම අටකතාව තුළ දිවිග්‍රහ කරනවා භාග්‍යතුන් වහන්සේගේ දීර්ඝ දේශනාව තුළ කරන්නට අකමැති නමුත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන කඩයුත්තක් යෙදුනහම නුවණැත්තෝ එක් ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. නුවණ මඳ වූ බාල පුද්ගලයෝ, අනුවන පුද්ගලයෝ තවත් ක්‍රමයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. බාල පුද්ගලයෝ එවැනි කඩයුත්තක් යෙදුනහම කල්පනා කරන්නේ නැහැ. මේ කඩයුත්ත කරන්නට අකමැති වුණත්, අසතුට වුණත් මේ ලැබෙන ප්‍රතිඵලය නම් බොහෝම වටිනවා. කාටත් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා මේ දේ කළ යුතුයි කියලා නුවණ මඳ අය කවදාවත් කල්පනා කරන්නේ නැහැ. කරන්නට අකමැතියි කියන කාරණය මුල් කරගෙන ඒ අනුවන පුද්ගලයෝ මේ කටයුත්ත නොකර හරිනවා. එතකොට මොකද වෙන්නේ? අකමැත්තෙන් හෝ කරානම් ලැබෙන්නට තියෙන හොඳ ප්‍රතිඵලය, යහපත් ප්‍රතිඵලය ඒ නුවණ මද පුද්ගලයන්ට නොලැබී යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊළඟට පින්නතුනි, මේ කාරණේ පිළිබඳවම නුවණැති පුද්ගලයෙක්, පඬිත පුද්ගලයෙක් කොහොමද කල්පනා කරන්නේ? මේ කටයුත්ත කරනකොට මේ කඩයුත්ත කරන්නට අපේ හිතේ අකමැත්තක් තියෙනවා. එසේ වුවත් මේ කඩයුත්ත කරනකොට අපට හිතසුව පිණිස පවතිනවා, අපිට ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. එහෙමනම් අකමැත්තෙන් හෝ කළොත් ලැබෙන ප්‍රතිඵලයේ දිහා බලාගෙන මේක කළ යුතුයි කියලා හිතින් අදහසක් ගන්නවා. ඉන්පස්සේ නුවණැති පුද්ගලයා, පඬිතු පුද්ගලයා මේ කඩයුත්ත කරනවා. කරලා අර කියන යහපත් ප්‍රතිඵලය ලබා ගන්නවා. බලන්න පිනවතුනි, එකම කඩයුත්තක් යෙදුනහම නුවණ මද පුද්ගලයා එක ක්‍රමයකට අසාර්ථක වෙනවා. ඒ පුද්ගලයාගේ නුවණ මදකම නිසාම නුවණ තිබෙන නුවණැති පුද්ගලයා, පඬිත පුද්ගලයා ඒ කඩයුත්තම නුවණින් මෙනෙහි කරලා සම්පූර්ණ කරගෙන එයින් ලැබෙන යහපත් ප්‍රතිඵලය ප්‍රයෝජනෙ සම්පූර්ණ කරගන්නවා. ඊළඟට පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි කාරණය, අතිබික්ක වේටානං මනාපං කාතුං තංච කෛරමාණං අනත්තාය සංවත්තති. ඒ කටයුත්ත කරන්න බොහොම කැමැත්තක් පහළ වෙනවා හිතේ. රුචියක් තිබෙනවා, සතුටක් තිබෙනවා. නමුත් කරනකොට එය අනර්ථය පිණිස හේතු වෙනවා. ඒ හොඳ දේ, ඒ කැමැත්තෙන් කරන දේ කරනකොට එයින් ලැබෙන විපාකේ නරක දෙයක්, ප්‍රතිඵලයේ නරක දෙයක්, අහිත දෙයක්, අවැඩක්, අනර්ථයක් බවට පත් වෙනවා. ඉතින් මේ කටයුත්තත් මේ කාරණා කෙළඹුණහමත් අනුවන පුද්ගලයෝ එක ක්‍රමයකටත්, නුවණැති පුද්ගලයෝ තවත් ක්‍රමයකටත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට කැමැත්තෙන් කරන අහිතකර ප්‍රතිඵල ලැබෙන දෙයක් එළඹුණහම නුවණ නැති පුද්ගලයෝ ඒක ගැන කල්පනා කරන්නේ, අපි මේක කරන්නට කැමැත්ත තියෙනවා, ප්‍රතිඵලය කුමක්වත් කමන්නෑ, කරන්න කැමැත්ත තියෙනවා නම් මේ කරනවා කියන තීරණයට එනවා නුවණ මද නිසා. කොයිම වෙලාවකවත් අනුවන පුද්ගලයෙක් තීරණය කරන්නේ කැමැත්තෙන් කරන්නට හැකි වුණත් මේ ලැබෙන විපාකය නුසුදුසු නිසා විපාකය අහිතකර නිසා නොකළ යුතුයි කියලා නුවණින් තීරණය කරන්නේ මේ මොහොතේ කරන අවස්ථාවේදී තියෙන තැපේ පිළිබඳව පමණයි හිතන්නේ. ඒ නිසා යනුවන පුද්ගලයා ඒ කටයුත්ත කරලා විපතටපත් වෙනවා. නමුත් නුවණැති පුද්ගලයා මොකද කල්පනා කරන්නේ? මේ දේ අපි කරන්නට කැමතුණත් ලැබෙන විපාකය අහිතකර නිසා නොකළ යුතුයි. නුවණ මෙහෙවලා තීරණය කරනවා. ඒ තීරණය නිසා ඒ කටයුත්ත නොකර හැරලා නුවණැති පුද්ගලයා, පඬිත පුද්ගලයා අනතුරෙන් මිදී යනවා. තමන්ටපත් වෙන්න තියෙන අනර්ථයෙන් කරදරේ මිදී යනවා පින්නතුනි. බලන්න මේ නුවණක් තිබෙන එකේ නුවණක් මෙහෙවා ගන්න කුසල අකුසල් පිළිබඳව හොඳ නුවණක් තිබීමේ වැදගත්කම. ඊළඟට පින්නතුනි සතරවෙනි කාරණය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අතිබික්ක වේටානං මනාපං කාතුං තංච කයදමානං අත්තාය සංවත්තති. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරන්නට මනාපයි, ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිඵලයත් හිත කරයි. අර්ථයේ පිණිස පවතිනා වූ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. එවැනි අවස්ථාවකදී ඒ කටයුත්ත කරන්නට මනාප නිසාත් කළ යුතුමයි. ඒ කටයුත්ත නිසා ලැබෙන ප්‍රතිඵලය වටිනා ප්‍රතිඵලයක්, හොඳ ප්‍රතිඵලයක් වෙච්ච නිසාමත්, හිතකර ප්‍රතිඵලයක් වෙච්ච නිසාමත් ඒ කටයුත්ත කළ යුතුමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ ඨාන සූත්‍රයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන මේ ඨාන සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙමනම් යම්කිසි කටයුත්තක් අපට ඉදිරියට එළඹුණහම ඒ කටයුත්තේ හොඳ නොහොඳ තේරුම් අරගෙන හොඳ නොහොඳ දෙකෙන් නොහොඳ බැහැර කරලා හොඳ කටයුත්ත තෝරා බේරා ගන්නටත්, හොඳ හොඳ කටයුතු කිහිපයක් ඉදිරියට එළඹුණහම ඒ හොඳ කටයුතු කිහිපෙන් වඩාත් හොඳ කටයුත්ත තේරුම් කරගන්නටත් තීරණය කරගන්නටත් අවශ්‍ය නුවණ ලබා දීමයි මේ ඨාන සූත්‍ර දේශනාවේ තුලින් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. පින්නතුනි අපේ ජීවිතය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කරන්ට අකමැති අනර්ථය පිණිස හේතු වෙන අර මුලින් කිව්වා වාගේ බරපතල පාප කර්ම කරන්න අකමැති නිසාමත් නොකළ යුතුයි. එයින් ලැබෙන ප්‍රතිඵලය අහිත කරවීම නිසාමත් නොකළ යුතුයි. ඔය කාරණා දෙකම නිසා නිවැරදි ධර්මයේ දන්න සත්පුරුෂයෝ නුවණැත්තෝ මේ කියන කටයුතු නොකර හැරිය යුතුයි, එයින් වැළකී සිටිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දෙවන කාරණේ වශයෙන් කරන්නට අමනාප, ඒ වගේම හිතකර ප්‍රතිඵලයක් ලබා දෙන යම් කටයුත්තක් කළමුනොතින් එවැනි කටයුතු කෙසේ හෝ උත්සාහවත් වෙලා අමනාප බව දුරු කරගෙන හෝ ඒ අමනාපේ මැඩගෙන හෝ සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. හිතලා බලන්න අපිට ගිලන් උපස්ථානයක් සිද්ධ කරන්න යදෙන අවස්ථාවක්. එක තැන් වෙලා ඇඳෙන් නැගිට ගන්න බැරුව ඉන්න යම්කිසි ගිලන් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට ගිලන් උපස්ථානයක අවශ්‍යතාවය තිබෙනවා. මල මූත්‍ර පහ කර ගන්නට, කෙලසෙම සුටු ඉවත් කර ගන්නට මේ පුද්ගලයාට අතක්වත් ඔසවා ගන්න ශක්තියක් නැහැ. මේ රෝගී පුද්ගලයා ඇඳ මතම මල මූත්‍ර පහ කරගෙන අපිරිසිදුව ඉන්නවා. ඔන්න මේ කාරණේ දකින්නාව පුද්ගලයෙකුට නුවණැති පුද්ගලයෙකුයි අනුවණ පුද්ගලයෙකුයි දෙදෙනෙක්ම මේ කාරණේ දකිනවා. අනුවණ පුද්ගලයා කල්පනා කරනවා මේ පුද්ගලයාට උදව් කරන්න ගියොතින් ලෝක පිනක් නම් තමයි, නමුත් මේ උදව් කිරීම තුළ මට මේ අසුචි මල මූත්‍ර සියල්ල ඇඟේ තවරා ගන්නට වෙනවා, මේ දුර්ගන්ධය විඳගෙන මෙතන ඉන්න වෙනවා, නොයෙකුත් අපහසුතා කල්පනා කරලා එයින් ලැබෙන විපාකයේ හොඳ ප්‍රතිඵලය ගැන නොසලකා හැරලා කරන්නට තියෙන අමනාපකම නිසා, අපහසුකම නිසා ඒ කටයුත්ත නොකර පැහැරහරිනවා. එයින් ලැබෙන විපාකය නොලැබී යනවා ඒ නුවණ මද පුද්ගලයාට. නුවණැති පුද්ගලයෙක් මෙතෙන් එළමුණොතින් මොකද කරන්නේ? කල්පනා කරනවා මේ රෝගී පුද්ගලයාට උපස්ථාන කිරීම අපහසුයි තමයි. දුර්ගන්ධය විඳින්නට වෙනවා, අසූචි මගේ ශරීරයේ තැවරෙනවා, මල මූත්‍ර මගේ ශරීරයේ තැවරෙනවා, කෙලසෙම සොටු තියෙන කිලුට සියල්ල මගේ ශරීරයේ තැවරෙනවා. මේක හරිම අපහසුයි, යමනාපයි, අසතුටුයි, රුචියක් නැහැ. එසේ වුවත් ඒ සියල්ල විඳගෙන මේ ගිලන් උපස්ථානය සිද්ධ කරගත්තෝතින් මට මෙලවත් සැපසුව පිණිස හේතු වෙනවා. පරලොවත් සැපසුව පිණිස මේ ගිලන් උපස්ථානය ඒකාන්තයෙන් හේතු වෙනවා. සසර පුරාවට නිවන් දක්නා මොහොත දක්වා මට මෙවැනි දුකක් නොවිඳීම පිණිස මේ පින්කම ඒකාන්තයෙන් හේතු වෙනවා කියලා නුවණින් විනිශ්චය කරගන්නවා. එහෙම විනිශ්චය කරගෙන අර ගිලන් උපස්ථානය බොහොම අපහසුතා මැද්දේ නමුත් සිද්ධ කරගන්නවා, සම්පූර්ණ කරගන්නවා. බලන්න නුවණැති පුද්ගලයෙකුට ඒ නුවණ තිබීමේ ආනිසංසය කරන්නට අකමැති, කරන්න අපහසුයි, නමුත් ඒ දේ සිද්ධ කරලා මහ ප්‍රතිඵල ලබා ගන්නවා. ওই විදිහටම තමයි ජම් කිසි තැනක චෛත්‍ය මළුවක, බෝ මළුවක, විහාර මළුවක තියෙන්න පුළුවන් අසුචි ගොඩක්. එහෙම නැත්නම් වෙනත් කිලුටු දෙයක්, කැලි කසල තිබෙන්න පුළුවන්. මේවා බැහැර කරන්න අපහසුයි, හිත අකමැත්තමයි පහළ වෙන්නේ. ඒ වගේම තමයි එවැනි තැනක් පිරිසුදු කරන්න ගියොතින් වෙහෙස වෙන්න වෙනවා, දහඩිය මතු වෙනවා, වෙහෙස නිසා බොහෝම අපහසුතාවයට පත් වෙන්න වෙනවා. මේවා හිත හිතා කෙනෙක් මේවා නොකර හැරියෝතින්, මේ කටයුතු නොකර හැරියෝතින් එයින් ලැබෙන මහේ සාක්‍ය පුණ්‍ය ශක්තිය නැතුව යනවා. අපහසුයෙන් කළ යුතු නමුත් මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොතින් පින්නතින් ලැබෙන විපාක ඔය විදිහට නෙමෙයි ලැබෙන්නේ. මේ පමණයි කියලා කියන්න බැරි තරම් සියෙන්, දහසෙන්, ලක්ෂෙන්, කෝටියෙන් ගුණ වෙලා තමයි සැප විපාක ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි අපහසුයෙන් කළ යුතු කුසල කර්මයක් නමුත් අමනාපවත්, එහෙම නැතිනම් අකමැත්තෙන් නමුත් කළ යුතු දෙයක් යහපත පිණිස පවතිනවා නම්, සැප විපාක පිණිස පවතිනවා නම් ඒ දේ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අර තුන්වෙනි කාරණය කරන්නට කැමති නමුත් අනර්ථයේ පිණිස හේතු වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ටිකක් පරිහරණය කරන්න තිබුණොතින් එයින් ලැබෙන තාවකාලික සුවය පිළිබඳව සතුටක් තියෙනවා, කැමැත්තක් ඇති වෙනවා. මේ දේ කරන්නටත් කැමති, ඒකයි මනාපං කාතුන් කරන්ට හරිම කැමති. හැබැයි අනත්තාය සංවත්තති අනර්ථය පිණිසයි පවතින්නේ මේ මත්පැන් පරිහරණය කිරීම. එම් නැතිනම් විවිධාකාර සුවඳ වර්ග ආදිය ආලේප විලේපණය කරමින් නොයෙකුත් ආකාරයෙන් මේ ශරීරය අසාමාන්‍ය හැටියට වර්ණවත් කරන්නට, සුවඳවත් කරන්නට, අලංකාරවත් කරන්න උත්සාහවත් වෙනවනම් මේකත් අපි හිතනවා මේ මොහොතට කරන්නට හරීම කැමති. හැබැයි මේ විදිහට කළා වුණාට ඒ කිරීම තුළ මෙලව පරලොව ජීවිතයට විශේෂයෙන් ලැබෙන දෙයක් තියෙනවද නැහැ. ඇලීම වැඩිවීම නිසා, තණ්හාව වැඩි දියුණු කිරීම නිසා සසරේ දුක පිණිස හේතු වෙනවා පින්නතුනි. එතරකුත් නොවේ විනෝදයට ප්‍රාණඝාතයක් සිදු කරොත් කවුරු හරි කීප දෙනෙක් එකතු වෙලා විනෝදශීලීව සතුට පිණිස සත්ව ඝාතනය කරනවා. සමහර අය විනෝදයට මාළු බානවානේ. මේ වගේ තමයි විනෝදයේ පිණිස සත්ව ඝාතනයක් කරනවා කියලා කියන්නේ ඒ දේ කරන්නට බොහෝම කැමති, කාතුන් මනාපන් කරන්න බොහොම කැමති. නමුත් අනත්තාය සංවත්තති, ඊළඟ භවයේ සමහර විටක මත්සේකුගේ ආත්ම භාවයක් ලැබෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා මේ විනෝදයෙන් කරපු අකුසල කර්මය නිසා. බලන්න එතකොට කරන්න කැමති වුණත් ලැබෙන ප්‍රතිඵලය භයානක නම්, අහිතකර ප්‍රතිඵලයක් නම්, ඒ කටයුත්ත කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඊළඟට පින්නතුනි සතරවෙනි කාරණය අතිබික්කවේ තානං මනාපංකාතුන් තංචකයිරමාණං අත්තාය සංවත්තති. කරන්නට මනාපයි, කරන්නට කැමති, එයින් ලැබෙන විපාකයත් යහපත පිණිස පවතිනවා, හොඳ ප්‍රතිඵලයක් ගෙන දෙනවා. පින්නතුනි පින්කමකට සහ සම්බන්ධ වෙනකොට පිරිසිදු වස්ත්‍රයක් හඳිනවාය කියලා කියන්නේ, ඒ හඳින්ට හිතනවාය කියලා කියන්නේ කරන්නටත් අපි කැමති, එයින් අපිට පහසුවකුත් ලැබෙනවා, සැනසිල්ලකුත් ලැබෙනවා. එච්චරකුත් නෙවෙයි එයින් ඒ කුසල චේතනා හටගෙන මහා පුණ්‍ය සම්භාරයකුත් රැස් වෙනවා. අපි පූජ්‍යස්ථානයට පැමිණෙනකොට පන්සලට, එහෙම නැතිනම් චෛත්‍ය රාජානන් වහන්සේ සමීපයට, බෝධි රාජානන් වහන්සේ වෙතට, විහාර මන්දිරයේ වෙතට ගමන් කරනකොට, සිල්වතුන් ගුණවතුන් වහන්සේලා වෙත ගමන් කරනකොට මල් සුවඳ ආදිය ගෙන යනවා. මේවා ගෙන යනකොට අපට එවැනි ප්‍රියමනාප දේවල් පූජා කරන්නට සිදුවෙන අවස්ථාව පිළිබඳ සතුටකුත් තියෙනවා. මල් පූජාවක් කරන්න වෙනවා කියන්නේ කවුරුත් අකමැත්තෙන් නෙමෙයි කරන්නේ. බොහොම කැමැත්තෙන් සතුටෙන්මයි කරන්නේ. එච්චරකුත් නොවේ. එයින් ලැබෙන විපාකයත් ඒ වගේම මහා සපදායක විපාකයක් සිය ගුණයෙන් දහස් ගුණයෙන් ලක්ෂ ගුණයෙන් විපාක ලැබෙන්නේ. එතන එවැනි දෙයක් එළඹුණහම අපට කරන්නටත් කැමති ලැබෙන ප්‍රතිඵලයත් යහපත්නම් ඒ දේ කරන්න කියලා කියනවා. සෝමනස්ස සම්ප්‍රයුක්ත කුසල කර්ම කියලා කියනවා. සතුට මිශ්‍ර වුණු නිවැරදි කුසල කර්මයන් ගැනයි මේ කිව්වේ. ඇත්තටම කිව්වොතින් දස පුණ්‍යක්‍රියාවයි මේන් අදහස් කරේ. දැන් අපි මුලින් සඳහන් කළේ මේ පිංක මාලාව සම්පූර්ණ වෙනකොට මේ පිංගතුන් තුළ මේ කියන කරන්නටත් මනාප හිතකර ප්‍රතිඵල ලබා දෙන මේ හතරවෙනි කාණ්ඩයේ කටයුතු සමූහයක් සිද්ධ වෙලා හවර වෙනවා. මහේ සාක්‍ය පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් වෙනවා. පින්නතුනි මේ පින්දහම් කරපුවහම අපට එක මලක් පූජා කරපුවාම සිය ගුණයෙන් ලක්ෂ ගුණයෙන් සප විපාක ලැබපු රත්තරන් දිව්‍ය විමානවල උපත ලැබපු දෙවඟණන් ගැන කියවෙනවා. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් ශ්‍රවණය කරපු තිරිසන් සත්වෙක් පවා රන් විමානයක උපත ලැබුව අවස්ථාව ගැන කියවෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මය ගැන නොදන්නාකම නිසා මේ විදිහේ සුළු පින්කමක් කරලා ඒ විදිහේ මහේසාක්‍ය සප සම්පත් ලබන්න තරම් ශක්තියක් තියෙනවද? කොහොමද මේ ශක්තිය ගොනු වෙන්නේ? ඇයි බුද්ධ ශාසනය මුල් කරගෙන පින්දහම් කරනකොට සුළුවෙන් නමුත් පින්කමක් කරපුවාම මහා පුදුම විදිහේ සප විපාක ලැබෙන්නේ? ඒකට හේතුව එක ක්‍රමයකට විස්තර කරගන්න පුළුවන් මෙහෙම. හිතලා බලන්න මේ පින්වතුන් යම් කිසි දෙයක් පන්සිල් රකින්න උපාසකයෙකුට පූජා කරනවා. පන්සිල්වත් රකින්නේ නැති කෙනෙක් විසින් පන්සිල් රකින්න කෙනෙකුට යමක් පූජා කරනවා දෙනවා. ඒ දෙනකොට පන්සිල් නොරකින්න පුද්ගලයා වාගේ පස්කුණේක ශක්තියක් සීල ශක්තියක් අර පුද්ගලයා සතුව තිබෙනවා. පස්කුණේකට වඩා 10000 ගුණයක් එකතු වෙනවා. නමුත් මම ඊටාම සරල වශයෙන් මේ පිංගතුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් පැහැදිලි කරන්න. එතකොට අර පංචශීලයේ සමාදන් වෙච්ච පුද්ගලයාට යම පූජා කිරීමෙන් අර අනේක ගුණ ලැබෙන්නේ තමන්ට වඩා සීලයෙන් වැඩි දියුණු වෙච්ච නිසායි. සාමාන්‍යයෙන් පංචශීල සමාදන් වෙච්ච කෙනෙක් දසශීල සමාදන් වෙච්ච කෙනෙකුට යම් කිසි දානයක් දුන්නොතින් යමක් පූජා කරොත් එයින් දෙගුණයක් විපාක ලැබේවි කියලා අනුමාන කරන්න පුළුවන්. මේකට හේතුව මොකද්ද? තමන් රකින්න සීලය වගේ දෙගුණයක් සිල්වන්තයි ඒ දානය ලැබපු පුද්ගලයා. තමන් මේ පන්සිල් රකින්න පුද්ගලයෙක්ම හිතන්න ඒ වස්තුවම සාමණේර සීලයේ පිහිටාගත්තු ස්වාමින් වහන්සේ නමකට පූජා කරනවායි කියලා. එතකොට අර දස සීල් රකින්න උපාසකයාට දීමින් ලැබෙන විපාකය වගේ සිය දහස් ගුණයෙන් ලැබෙනවා. ඇයි ඒකට හේතුව? සාමණේර ස්වාමින් වහන්සේ ප්‍රධාන ශික්ෂාපද 10කොත් සේකියා ශික්ෂාපද 75කොත් සමග මූලික ශික්ෂාපද 75ක් සමග උපසම්පදා ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරන ලෝකවද්‍ය ශික්ෂාපද සියල්ලම කියන දහස් ගණනක් ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඒ දහස් ගණනක් තමන් දකින පංචශීලයේ කියන්නේ සිල්පද පහයිනේ. ඒ දහස් ගණනේ ඉලක්කම පහෙන් බෙදලා බලන්න. එතකොට තමන්ට ලැබෙන විපාකය තමන්ගේ සීලය වගේ කී ගුණයක් ඒ උතුමන් වහන්සේගේ සීලය වටිනවාද ඒ වගේ ගුණයකින් සැප ලැබේවි කියලායි අපිට අනුමාන කරන්න පුළුවන්. උපසම්පදා සීලය රකින්න ස්වාමින් වහන්සේ නමක් සතර පරාජිකාව පෙරට කොටගෙන සිල්පද 9180 කෝටි 50 ලක්ෂ 36000ක් ආරක්ෂා කරනවා. එතකොට හිතලා බලන්න මේ 9180 කෝටි 50 ලක්ෂ 36000 කියන සංඛ්‍යාව තමන් රකින්න පංචශීලයේ සිල්පද පහෙන් බෙදලා බලන්න. කෝටිම 9180ක් නේ. එක කෝටියක්ම බෙදලා බලන්න පහෙන් කොච්චරක්ද ලැබෙන්නේ කියලා. එහෙමනම් හිතලා බලන්න එක උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට යමක් පූජා කරගත්තාම ලැබෙන විපාකත් සිය දහස් ගුණයෙන් වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා. පින්වත්නි උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් වගේද මහරහතන් වහන්සේ නමක් කියන්නේ? අනන්ත පරිමාණ ගුණයෙන් සමන්වාගතයි. උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් සතුව තිබෙන සීල ගුණය වගේත් අනන්ත ගුණයක් ප්‍රබල සීලයක් තමයි ඒ මහරහතන් වහන්සේලාට තිබෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ ළමකට මේ මහරහතන් වහන්සේ නමකගේ තියෙන සීල ගුණය වගේ ලක්ෂ කෝටි අනන්ත ගුණයකින් යුතු සීලයක් තමයි පවතින්නේ. පින්නතුනි, එහෙමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන කවර කතාද? මේ ලෝකේ සිල්ලතුන් අතර උත්තරීතර මුත්තමයාණන් වහන්සේ තමයි ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සාමාන්‍ය කෙනෙකුගේ පංචශීලයේ වාගේ කී ගුණයක සීලයක් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරනවාද කියලා දැන් මේ පිංගතුන් හිතා ගන්න පුළුවන් වෙයි. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට එක මලක් පූජා කළත් මහා සැප සම්පත් ලැබෙන්නේ. එක පහනක් දැල්ලලා පූජා කළත් මහා සැප සම්පත් ලැබෙන්නේ. එක සුවඳ කූරක් දැල්ලුවත් මහා සැප සම්පත් ලැබෙන්නේ ඔය කියන හේතුව නිසායි පින්නතුනි. සීල ගුණේ විතරක්ද සමාධි ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමුක්ති ඥාන දර්ශන ගුණය කියන මේ අනන්ත ගුණයන්ගෙන් සමන්වාගත නිසායි පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ පුද පූජා ලැබීමේ මහා පුදුම ලාභමේ ශක්තියක් තිබුණා. අරහං බුද්ධ ගුණය කියනවා. සියලු දෙව් මිනිසුන්ගේ ආමිත ප්‍රතිපත්ති පූජා ලැබීමට මහා පුදුම ශක්තියක් තිබුණා. ඒ ශක්තියේ විශේෂානුභවයෙන් බලයෙනුත් තමයි අපට ඒ කර්ම කර්මඵල විශ්වාසයෙන් පින් සලකාගෙන පූජා කරන වස්තුන්ගේ පින මහත්ඵල කරන්න විශේෂ ගුණයක් තිබුණා බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ නිසා තමයි පින්නතුනි ඒ බුද්ධ පූජා වශයෙන් සිදු කරන ස්වල්ප මාත්‍රයකින් නමුත් අනේක ගුණයෙන් සැප විපාක ලැබෙන්නේ. එහෙමනම් අද මේ පින්වතුන් සිල්වතුන් ගුණවතුන් විශේෂයි මේ පින්කම් මාලාව තුලදී කරන බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන මේ මහේසාක්‍ය පින්කම් මාලාව තුලින් කොපමණක් පුණ්‍ය ශක්තියක් රැස් වේවිද? මේවා පිළිබඳව දැනුවත්ව මේ පින්කම් කළ යුතුයි. මේ ඨාන සූත්‍ර දේශනාවේ කියවුණු ධර්ම කාරණා ඉස්මතු කරගෙන අපේ ජීවිතය ආලෝකමත් කරගෙන නුසුදුසු කටයුතු නොකොට කරන්නට අකමැති නමුත් හොඳ ප්‍රතිඵල ලබා දෙන, හිතකර විපාක ලබා දෙන, හිතකර ප්‍රතිඵල ලබා දෙන කටයුතුත් කරන්නට අවශ්‍යයි. කරන්නට කැමැති හිතකර ප්‍රතිඵල ලබා දෙන කටයුතුත් ඒකාන්තයෙන් කළ යුතුමයි. නමුත් කරන්නට කැමැති වුණත් අකමැති වුණත් අහිතකර ප්‍රතිඵලයක් නම් ලබා දෙන්නේ දුක් විපාකයක් පිණිස හේතු වෙනවා නම් ඒ කටයුත්ත එය නොකළ යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයයි. පින්නතුනි, මේ කියන කාරණාව අපේ ජීවිතය තුළට එකතු කර ගන්නකොට අපේ ජීවිතයේ සකස් වෙන ගුණය තමයි නිපක කියන ගුණ ධර්මය. නිපක කියන ගුණ ධර්මයෙන් කියන්නේ පාරිහාරීය ප්‍රඥාව කියන එකයි. එදිනෙදා ජීවිතයේ යහපත අයහපත හොඳ නොහොඳ තෝරා බේරාගෙන නොහොඳ බැහැර කරලා අයහපත බැහැර කරලා හොඳ නැතිනම් යහපත තෝරාගෙන එයිනුත් වඩා හොඳ යහපත වඩා හොඳ කටයුත්ත වඩාම හොඳ උසස්ම කුසලයේ තෝරා ගැනීමේ නුවණක් තියෙන්නට ඕන. ඒ නුවණ සඳහා තමයි අපි මේ ඨාන සූත්‍ර දේශනාව භාවිතා කරන්නේ. අපේ ජීවිතයට එකතු කරගන්නේ ඒ නුවණ සඳහාමයි පින්නතුනි. මේ නුවණ තවදුරටත් අපට වැඩි දියුණු කර ගන්නට උපකාරී වෙන, සතර ගමන කැටි කර ගන්නට උත්සාහයේ වැඩෙන තවත් සූත්‍ර දේශනාවක් ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතෙම සඳහන් වෙනවා. අපි මේ ශ්‍රවණය කරපු ඨාන සූත්‍ර දේශනාවටම මදකට පසුව භය සූත්‍ර දේශනාව නැමැති දේශනාවක් දක්නට ලැබෙනවා. අපේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට ඒ කටයුත්ත හොඳද නොහොඳද, නැතිනම් කළ යුතුද නොකළ යුතුද කියලා තීරණය කරන්නට අවශ්‍ය කෙරෙන තවත් සාධක හතරක්, භය හතරක් මේ භය සූත්‍ර දේශනාවේදී විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. චත්තාරිමානි භික්කවේ භයානි කතමානි චත්තාරි, අත්තානුවාද භයං, පරානුවාද භයං, දන්න භයං, දුග්ගති භයං. අපි යම් කිසි කටයුත්තක් කරනකොට බැයින් ඇතිවෙන විපාකය ගැන අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ධර්මයට අනුව, වෙන දෙයකට අනුව නොවෙයි, අපේ හිතුමනාපයට නොවෙයි, අපේ හිතට නැගෙන දේ අනුව නොවෙයි, ධර්මයට අනුව ඒ කටයුත්ත කරනකොට එයින් ලැබෙන විපාක විග්‍රහ කොට තිබෙනවා. අත්තානුවාද භය කියලා කිව්වේ අපි යම් කිසි කටයුත්තක් කරන්නට සූදානම් වෙලා බලනවා මෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද. හිතන්න සත්වයෙක් ඝාතනය කරන්නට හිතෙනවා. සත්වයෙක් ඝාතනය කරන්නට හිතුනාම එයින් ලැබෙන විපාක කල්පනා කරනවා. මේ බය හතරක් තුලින් කුමන බයක් එන්න තියෙනවාද කියලා බලනවා. අත්තානුවාද බය කියලා කිව්වේ අන්‍යයන් විසින් අනෙකුන් විසින් තමන්ට මේ කටයුත්ත කිරීම නිසා දෝෂාරෝපණය කරાવි, බැනවදීවි, නරක කියාවි, ආක්‍රෝෂ පරිභව කරાવි කියලා හිතට නැගෙන චෝදනාව. ඒක පරානුවාද බය. අත්තානුවාද බය කියලා කිව්වේ තමන්ගේ හිතින් තමන්ම වැරදක් කරා නේද කියලා නැගෙන චෝදනාවයි. අත්තානුවාද බය කියලා කිව්වේ තමන්ගේ හිතින් තමන්ම වැරදක් කළා නොවේද, සිල් කඩා බිඳ ගත්තා නොවේද, මේ සිල්පදේ බිඳ දැමුවා නොවේද, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට විරුද්ධ වුණා නොවේද කියලා තමන්ගේ චිත්තසංතානයෙන්ම, තමන්ගේ හෘද සාක්ෂියෙන්ම එළඹෙන චෝදනාව ගැනයි මේ කිව්වේ. සත්වයෙක් ඝාතනය කරන්න ලැබුණු මොහොතේදී බලනවා තමන්ට අත්තානුවාද බය තියෙනවද කියලා. අපි ධර්මයානුව දන්නවා සත්ව ඝාතනය කළොත් පුංචිම පුංචි කුහුඹියෙක් මදුරුවෙක්ගේ පටන් මහා ශරීර දරන හස්තිරාජයෙක් වගේ සත්වයෙක් දක්වාම සත්වයෙක් ඝාතනය කරන්න උත්සාහවත් වුණොත් එයින් ලැබෙන විපාකයේ බරපතලයි කියලා අපි ධර්මයට අනුව දන්නවා. නිරේගාමි වෙන්නට පුළුවන්. සතර අපායේ උපත ලැබලා මහා දුක් විඳින්නට ලැබෙන්න පුළුවන්. ඒ විතරකොත් නොවේ, මනුෂ්‍ය ලෝකේ උපත ලැබුවත් දීර්ඝායස නොලැබී අල්පායස ජීවිත ලැබෙන්න හේතු වෙන්න පුළුවන් මේ ප්‍රාණඝාතය. සතර පුරාවට බයෙන් තැතිගැනීමෙන් ජීවත් වෙන්න මේ ප්‍රාණඝාතය හේතු වෙන්න පුළුවන්. ඔන්න ඉදිරි විපාක තේරුම් ගන්න ඕන. ඒ විපාක තේරුම් අරගනිමින් කල්පනා කරලා බලනවා. මම ප්‍රාණඝාතය කළොත්, මේ සත්වයා ඝාතනය කළොත්, මගේ හිත මට චෝදනා කාවිද, මම වරදක් කරාද නැද්ද කියලා. ඔබ වරදක් කළා, ඔබ වරදක් කළා කියලා මගේ හිත මට චෝදනා කළාවිද? ඔබ සිල් කඩා බිඳ ගත්තාය කියලා මගේ හිත මට චෝදනා කරාවිද කියලා හිතන්න ඕන. කුසල පැත්තෙන් අපි මල් ටිකක් පූජා කරන්න හිතෙනවායි කියලා කියමු. චිතිවිල්ලක් පහළ වෙනවා මල් ටිකක් පූජා කරන්න ඕනේ කියලා. මේ මල් ටිකක් පූජා කරන්න ඕනේ කියලා හිතෙන චිතිවිල්ල පිළිබඳව අපි බලනවා. අත්තානුවාද බයක් ඇති වෙනවද කියලා. තමන්ගේ හිතින් තමන්ට චෝදනාවක් එනවද? මම මේ විදිහේ වරදක්, මේ මල් පූජා කිරීම නැමැති වරදක් කරාද කියලා මට පසුව හිතෙන් චෝදනාවක් ඒවිද? එහෙම එකක් එන්න හේතුවක් නැහැ. එහෙමනම් අත්තානුවාද බයක් මේ මල් පූජා කිරීම තුළ නැහැ. නමුත් ප්‍රාණඝාතය කිරීම තුළ අත්තානුවාද බයක් තියෙනවා. මම මේ විදිහේ වරදක් කරා කියලා මගේ හිත මට චෝදනා කරාවි කියලා හිතර දැනෙනවා. එහෙනම් ඒ තුළ අත්තානුවාද බය තියෙනවා. පරානුවාද බය කියලා කිව්වේ අනුන්ගෙන් චෝදනා පැමිණේවිද කියලා හිත ප්‍රශ්න කරනවා. ප්‍රාණඝාතයක් කරන්න හිතිලා මම මේ ප්‍රාණඝාතය කළොත් මට වටපිටාවේ ඉන්න අය කුමක් කියාවිද? අසුවල් අසුවල් අය මට චෝදනා කරාවිද? ඔබ දුස්සීලෙක්, ඔබ සිල් රකින්න නැති කෙනෙක්, ඔබ වැරදි වැඩ කරන කෙනෙක් කියලා වටපිටාවේ ඉන්න අය ලෝකයා මට චෝදනා කරාවිද කියලා හිත ප්‍රශ්න කරනවා නම්, ඒ කටයුත්ත කරනකොට එහෙම කරාවිය කියලා තේරෙනවා නම් අන්න එතන පරානුවාද බය තියෙනවා. මල් ටිකක් පූජා කරනකොටත් අපිට ওই හිතේනවාද? මල් ටිකක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හිතක් පහළ වෙනවා. බලනවා මේක තුළ පරානුවාද බය තියෙනවද කියලා. අනුන් විසින් දෝෂාරෝපණය කරાવીද ඔබ මල් ටිකක් පූජා කරනවා කියලා? අන්‍යාගමිකයෙක්වත් දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. එහෙමනම් බලන්න එතන ඒ කටයුත්ත කරන්න සුදුසු එකක් කියලා තෝරා බේරා ගන්නට, නුසුදුසු දේ බැහැර කරන්න සුදුසු දේ තෝරා ගන්නට මහපුදුම මඟ පෙන්වීමක් ලැබෙනවා. ඊළඟට පින්නතුනි, තුන්වැනි බය තමයි දණ්ඩ බය. දණ්ඩ බය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කටයුත්තක් එළඹුණාම එයින් දඬුවම් විඳින්න ලැබෙයිද කියලා කල්පනා කරනවා. මොකක් හෝ අකුසල කර්මයක් නැත්නම් වරදක් කළොතින් ඒ වරද කරන පුද්ගලයෝ විඳින දඬුවම් දිහා දැකලා මටත් මේ වරද කළෝතින් මේ දඬුවම් විඳින්න වේවිද? ඔන්න හිතෙනවා සත්ව ඝාතනයක් කරන්න. අපි පෙර උදාහරණයෙම ගමු. සත්ව ඝාතනයක් කරන්න හිතෙනකොට කල්පනා කරනවා මේ සත්ව ඝාතනය කරපු පුද්ගලයා මොන වගේ දඬුවම්ද ලබලා තියෙන්නේ? සිර දඬුවම් විඳිනවා, අත්පා කපා දැමීම ආදී දඬුවම් විඳිනවා, එහෙම නැතිනම් පහර කෑම් දඬුවම් ලබනවා, එහෙම නැතිනම් දඩ ගෙවීම වලට ලක් වෙනවා, සමාජයේ නින්දාවට ලක් වෙනවා හොරෙක් හැටියට, නැතිනම් ප්‍රාණඝාතය කරන්නෙක් හැටියට. බලන්න මේ විදිහට මේ දණ්ඩණයට ලක් වෙනවාය කියන කාරණේ මෙනෙහි කිරීම තුළ එහෙමනම් ඒ දණ්ඩණයට බයෙන් මම මේ ප්‍රාණඝාත අකුසලයෙන් මිදෙනවා කියලා සලකලා බලනවා. ඊළඟට අනිත් පැත්තෙන් කුසල කර්මයක් ගැන සලකලා බලමු. මල්ටි කප් පූජා කරන්න හිතෙනකොට මට සමාජයෙන් මේ මල්ටි කප් පූජා කිරීම නිසා දඬනයක් ලැබෙවිද? එහෙම එකක් නැහැ. එහෙනම් මොකද හිතෙන්නේ? මල්ටි කප් පූජා කිරීම ගැටලුවක් නැහැ අපට. ඊළඟට අපි නැවත සතරවෙනි බයක් ගැන කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ දුක්ගති බය. යම් කිසි කටයුත්තක් කරපුවාම එයින් මේ ආත්ම භාවයෙන් චුත වුණාම මරණයටපත් වුණාට පස්සේ දුගතිය උපත ලබන්න හේතු වෙනවාද කියලා සලකලා බලන එකයි මේන් කරන්නේ. ප්‍රාණඝාත තිතිවිල්ල පහළ වෙනවා. කල්පනා කරලා බලනවා මම මේ ප්‍රාණඝාතය කළවතින් මට මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රාණඝාතය නිසා නිරේ දුක් විඳින්න වෙනවා. ඒ නිරේ දුක් විඳලා මට නිරේ දුක් විඳලා ඒ ශේෂ විපාක විඳින්න ප්‍රේත ලෝකයේ මහා දුක් විඳින්න වෙනවා. ප්‍රේත ලෝකයේ දුක් විඳලා මනුෂ්‍ය ලෝකයේ බොහොම අමාරුවෙන් උපත ලැබලා අල්පායුෂ ජීවිත බොහෝම ගණනක් ගෙවා දමලා තමා නැවත හරියට සුගතියේ ජීවිතයක් ලබා ගන්න වෙන්නේ. මොන බලන්න දුගතිය උපත ලබන්න වෙන බයක් තියෙනවා මේ ප්‍රාණඝාතය කළොතින්. එහෙමනම් මේක කරලා හරියන්නේ නැහැ. මේ වරදින් මිදෙන්න ඕනේ කියලා ප්‍රාණඝාත අකුසලෙන් මිදෙනවා. මල්ටි කප් පූජා කරනවා කුසල කර්මයේ පැත්ත හිතනවා. මල්ටි කප් පූජා කරන්න හිතෙනකොට මෙයින් මරණයෙන් පස්සේ මට දුගතිය උපත ලබන්න හේතු වෙනවද? කිසිසේත්ම නැහැ. ධර්මයේ සඳහන් වෙන්නේ මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකාදී සුගතිය උපත ලැබීම පිණිසයි මල් පූජා කිරීම හේතු වෙන්නේ. එහෙමනම් පින්නතුනි අපට මේ මල් පූජා කිරීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ කුසලය කළ හැකි දෙයක් ගැටලුවක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ භය සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ලෝකයා වැරදි කරනවා සිතින් කයින් වචනින් කායික දුෂ්චරිතය හැතිරෙනවා වාචික දුෂ්චරිතය හැතිරෙනවා මානසික දුෂ්චරිතය හැතිරෙනවා කායිකව ප්‍රාණඝාතය කරනවා සොරකම කරනවා කාම මිත්‍යාචාරය කරනවා වාචිකව බරු කියනවා කේලාම්බස් කියනවා පරස වචන කියනවා හිස් වචන කියනවා ඒ වගේම මානසිකව අනුන් නැසේවාය කියලා හිතනවා අනුන්ගේ වස්තුව මට අයිති වේවා කියලා හිතනවා ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය පහල කරගන්නවා මේ අකුසල් කරගත්තොතින් ඒ පුද්ගලයාන්ට අත්තානුවාද වශයෙන් තමන්ගේ හිතින් බැනවැදීමක් හිතින් දෝෂාරෝපණය කිරීමක් සිද්ධ වෙනවාය කියලා තේරුම් ගන්නවා. ඒ වැරදි හිතින් කයෙන් වචනින් වැරදි කරන පුද්ගලයෝ පිළිබඳ හිතලා බලපුවාම තේරෙනවා ඒක. ඒ පුද්ගලයෝ හැම වෙලේම තමන්ගේ හිතින් චෝදනා කරගන්නවා. හොරකම් කරන පුද්ගලයා නිතරම තමන්ගේ හිතින් චෝදනා කරගන්නවා මම හොරකම් කරන පුද්ගලයෙක් කියලා. ඒ නිසා හැම වෙලේම තමන් දැස් කරන ධනය කොයි වෙලාවෙ නැති වේවිද කියලා බයෙන්මයි ජීවත් වෙන්නේ. ඇයි ඒ තමන්ගේ හිත තමන්ට චෝදනා කරන නිසා? පරානුවාද බය. හොරකම් කරන පුද්ගලයාට අනුන් නිරන්තරයෙන්ම හොරෙක් කියන චෝදනාව සිද්ධ කරනවා. ඒකයි පරානුවාද බය. දණ්ඩ බය කියලා කිව්වේ හොරකම් කරන පුද්ගලයා නීතියට හසු වුණාම නොයෙක් දඬුවම් විඳිනවා. දුක්ගති බය කිව්වේ නීතියට හසු වුණත් නැතත් අර සොරකමේ විපාක විඳින්න වෙනවා. මරණයෙන් පස්සේ දුගතිය උපත ලබන්න වෙනවා. ප්‍රේත තිරිසන් නරක අතුර කියන මේ සතර අපායන් එකක විඳලා දුක් විඳින්න වෙනවා. එහෙමනම් මේ බය ඇති කර ගන්න ඕනේ කියලා කියනවා. ජීවිතය ගත කරනකොට අත්තානුවාද බය අපේ ජීවිතය ඇති කර ගන්නට ඕන. පරානුවාද බය තමන්ගේ ආත්මයෙන් තමන්ගේ හිතින් චෝදනා ඇති නොවිය යුතුයි. ඇතිවීම සුදුසු නැහැ. ඒ ඇතිවීම පිළිබඳව බයක් ඇති කර ගන්න ඕන. අනුන්ගෙන් චෝදනා පැමිණීම පිළිබඳව බයක් ඇති කර ගන්න ඕන. දඬුවම් ලැබෙන්න තියෙන ඉඩකඩ පිළිබඳව බයක් ඇති කර ගන්නට ඕන. දුගතිය උපත ලබන්න බය වෙන්න ඕන. මේ බය සතර සිතේ ඇති කරගත්තාම පින්නතුනි මේක අපේ සතර දුකින් මිදීමේ වැඩපිළිවෙලට මහා පුදුම උපකාරයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා දීර්ඝ වශයෙන් මේ කාරණය. අත්තානුවාද බය ඇති කරගත්තාම අපි නිතරම යමක් කරන්න උත්සාහවත් වෙනකොට මුලින් හිතනවා මේ දේ කරපුවාම මගේ හිත මට චෝදනා කරාවිද? මේ දේ කරපුවාම මගේ හිත මට චෝදනා කරාවිද කියලා මුලින්ම හිතලා බලනවා. එහෙම හිතලා බලපුවාම හොඳයි මේ කටයුත්ත කරපුවාම මගේ හිත මට චෝදනා කරාවි කියලා ඔන්න වරදක් පිළිබඳව අකුසල කර්මයක් පිළිබඳව යම් කිසි නිගමනයකට බැස ගන්නවා. ඒකින් නිගමනයට බැස ගැනීමත් සමගම මොකද මේ වෙන්නේ? පව් කිරීමට බයයි ඇති වෙන්නේ. මේ කුසල ධර්මයන් අතරේ අපේ චිත්තසංතානයේ ඇතිවිය හැකි කුසල් සිතිවිල්ලක් ඒ මොහොතේ සිතේ පහළ වෙනවා ජනිත වෙනවා. ඒකට කියනවා මේ ආධ්‍යාත්මිය තුළ පව් කිරීමට බය නැමැති හිරි කියන පාලි වචනයෙන් හැඳින්වෙන ධර්මතාවයේ හිතේ තකස් වෙනවා කුසල ධර්මතාවයේ. හිරියොත් අප්ප කියලා මේ පිඟතුන් අහලා තියෙනව නේද? පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බය කියලා කියනවා. පව් කිරීමට ඇති ලැජ්ජාවයි බයයි කියලා කියනවා. මේන් මේ පව් කිරීම සඳහා ඇති ලැජ්ජහ බය දෙක හට ගන්නවා පින්නතුනි. අතානුවාද බය තුලින් තමන්ගේ ආත්මය තමන්ට චෝදනා කරાવી, මගේ හිත මට චෝදනා කරાવી කියන බය තුලින් තමන් තුලම මේ කියන හිරියොතක් පහළ වෙන්න පටන් ගන්නවා. ඊළඟට පරානුවාද බය පිළිබඳව සලකනකොට අනුන්ගෙන් මට චෝදනා පැමිණේවිද කියලා යම් කිසි කටයුත්තක් පිළිබඳව හිතනකොට හිතලා ඒ මිදී යනකොට ඒ කටයුත්ත නොකර හැරලා අනුන්ගෙන් චෝදනා පැමිණෙන කටයුතු වලින් මිදෙනකොට අපේ සිත අර හිරියොත් අපනමිති දේව ධර්මයන්ගේ පිහිටා ගන්නවා. දඬ බය ගැන සලකලා මේ කටයුත්ත කළොතින් මට දඬුවම් ලැබේවිද කියලා දඬුවමට බයෙන් ඒ වරදින් මිදෙනවා නම් ඒ අවස්ථාවේදීත් කුසල සිතක්මයි පහළ වෙන්නේ. අර හිරියොත් අප නැමැති දේව ධර්මයන් චිත්ත සන්තානේ පහළ වෙලා කුසල ශක්තියින් චිත්ත සන්තානේ පහළ වෙන්න පටන් ගන්නවා. දුග්ගති බය මේ කටයුතු කිරීමෙන් දුගති උපත ලබાવી කියන බය නිසා ඒ වරදින් මිදෙනවා නම් ඒ මොහොතේ චිත්ත සන්තානේ හිරියොත් අප නැමැති දේව ධර්මයන් පහළ වෙන්න පටන් ගන්නවා. මේ කියන පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බය නැමැති ධර්මයන් දෙක සිතේ රෝපණය වෙලා හටගෙන ක්‍රමානුකූලව සිතේ වැඩෙන්න පටන් ගන්නවා. පාපයන්ගෙන් සහ මුලින් මිදෙන්න මේ බය හතර ඇති කර ගැනීම උපකාරී වෙනවා. අතානුවාද බය, පරානුවාද බය, දන්න බය, දුග්ගති බය කියන මේ සතර බය චිත්තසංතාන ඇති කරගත්තාම මොකද්ද වෙන්නේ? අපි තුන් දොරින් සංවර වෙන්න උත්සාහවත් වෙනවා. ඇයි? සෑම මොහොතකම වරදක් කරන්න පෙළඹෙන්නේ නැහැ. කායික වශයෙන් ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර ආදී කිසිදු අකුසලයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. වාචික වශයෙන් මුසාවාද, පිසුනාමාද, පරසවාද, සම්පප්පලාප ආදී වරදවල් සිද්ධ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි? මේ බය හතරක් එළඹෙන නිසා. මානසික වශයෙන් අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ අකුසල ධර්මයන් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි? මේ අර කියන සතර බයවල් උපදින්න හැකියාව තියෙන නිසා. මේ කියන තුන් දොරෙන් සිදිවිහක අකුසලයන්ගේ මිදී තුන්දොර සංවර කර ගැනීම සිද්ධ වෙනවාත් එක්කම ඒ පුද්ගලයා තව දුරටත් කුසලයේ පැතර නැඹුරු වෙනවා. චතුපාරිශුද්ධ සීලයක් සම්පූර්ණ කරගන්නවා. චතුපාරිශුද්ධ සීලයක් සම්පූර්ණ කරගන්නවා කියේ මොකද්ද? ශික්ෂාපද සීලය, එවැගේම ප්‍රත්‍යසන්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය කියලා සීලය හතර බැදෑරුම් පාරිශුද්ධ සීලයකට බැස ගන්නවා. ශික්ෂාපද සීලය කිව්වේ මේ රකින්න පංචශීලයේ හෝ වේවා, අෂ්ටාංග සීලයේ හෝ වේවා, දස සීලයේ හෝ වේවා, සාමණේර සීලයේ හෝ වේවා, උපසම්පදා සීලයේ හෝ වේවා, ශික්ෂාපද වශයෙන් සමාදන් වුණු සීලයක්. දෙවන කොටස තමයි ප්‍රත්‍යසන්නිසිත සීලය කියන එකයි. තමන් එදිනෙදා පරිහරණය කරනු ලබන දැන් භික්ෂූන් වහන්සේලා නම් එදිනෙදා තමන් පරිහරණය කරන චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලම්පස බෙහෙත්තේ කියන මේ පිරිකර කියන මේ සිව්පසේ පිළිබඳව නුවණක් පහළ කරගන්නට ඕන. මේවා පිළිබඳව ඇලීමක් නොවැඩෙන ආකාරයෙන් නුවණ මෙහෙवला මෙනෙහි කිරීමක් කරලා තමයි ඒ සිව්පසේ පරිහරණය කරන්නේ. මේකට කියනවා ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. ඒ විදිහට මෙනෙහි නොකොට යම් කිසි කෙනෙක්ගේ සිව්පසේ යම් කිසි භික්ෂුවක් සිව්පත පරිහරණය කරනවා නම් සීලය කඩවුණු සීලය බිඳුණු භික්ෂුන් වහන්සේලා බවට පත් වෙනවා. ගිහියත්න්ට කොහොමද මේක? දැන් තුන් දොරින් සංවර වෙලා අකුසලයන්ගෙන් මිදලා ඉන්නකොට ඒ පුද්ගලයෝ තමන් එදිනෙදා ජීවත් වෙනකොට පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ටික, ආහාර පාන ටික, ගෙවල් දොරවල් යාන වාහන ටික, බෙහෙත් හේත් සහ සෙසු බඩු භාණ්ඩ ආදී පිළිබඳව අනවශ්‍ය ඇලීමකින් තොරව පරිහරණය කරනවා. මම මේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්නේ සීතල උණුසුමෙන් මැටි මදුරු පත්තෑගුණු සර්පාදීන්ගෙන් මගේ මේ ශරීරයට වෙන්න තියෙන කරදර හානි වළක්වා ගන්නටයි. නොවැතුව හොත් ක්‍රමානුකූලව ලැජ්ජාව නැති යන මේ ශරීරාංග වසා ගන්න බිලිවසා ගන්නටයි මම මේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්නේ කියලා අවබෝධයේ නුවණ භාවිතා කරන්න ඕන. මම මේ ආහාරය අනුභව කරන්නේ කායක ජවයේ දිනු කරගන්නත් නොවේ, මදේ දිනු කරගන්නත් නොවේ, කය මහත් කරගන්නත් නොවේ, රූප සෝභා වර්ධනය කරගන්නත් නොවේ. හුදෙක් ඇතිවෙලා තියෙන කුසගිනි වේදනාව දුරු කරගන්නටත් ඉදිරියේ ඇතිවෙන කුසගිනි වේදනාව ඇති නොවීම පිණිසත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කරන කායික ශක්තිය පවත්වා ගන්නට මේ භ්‍රමචර්යාව සම්පූර්ණ කරගන්න සීලාදී ගුණධර්මයන් සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන කායික ශක්තිය පවත්වා ගන්නත් තමයි මම මේ ආහාරය අනුභව කරේ කියලා හිතන්න ඕන. ඊළඟට ගෙවල් දොරවල් යාන වාහන පරිහරණය කරනකොට මම මේ ගෙවල් දොරවල් යාන වාහන පරිහරණය කරන්නේ සීතල උණුසුමෙන් මැසි මදුර පැත්තාක උණු සර්පාදීන්ගෙන් අවුවෙන් වැස්සෙන් වන හානි මදුර කරදර දුක්ඛම් කටුළු මඟ හරවා ගන්නට එදිනදා ජීවිතයේ සුවපහසුවෙන් පවත්වා ගන්නටයි මම මේ දේවල් පරිහරණය කරන්නේ කියලා අවබෝධය ඇති කර ගන්නට ඕනේ. ඒ නුවණ භාවිතා කරන්නට ඕනේ එදිනදා ජීවිතේ. බෙහෙත් සහ සෙතු එදිනදා පාවිච්චි කරන නොයෙකුත් අංගෝපාංග පිළිබඳව මම මේ සියල්ල බෙහෙත් හේත් ආදී භාවිතා කරන්නේ නිරෝගී භාවය පිණිස, රෝගී බව දුරු කර ගැනීම පිණිස. ඒ වගේම මේ භ්‍රමචර්යාව සම්පූර්ණ කරගන්න නැතිනම් මේ ගුණධර්ම ටික පුරා ගන්න අවශ්‍ය කරන පහසුව තමයි මේවා භාවිතා කිරීමෙන් මම ලබා ගන්නේ කියලා නුවණ මෙහෙවන්න ඕන. මෙහෙම නුවණක් මෙහෙවනකොට මේ පිංගතුන් ඇඳුම් පැළඳුම් ගැන මහා ඇල්මක් හට ගන්නවද? එහෙම නැතිනම් ආහාර පාන ගැන මහා ඇල්මක් හට ගන්නවද? ගෙවල් දොරවල් ආදී ගැන දැඩි ඇල්මක් හට ගන්නවද? බෙහෙත් ඒත් වෙන අනෙකුත් අංගෝපාංග පිළිබඳව දැඩි ඇල්මක් හට ගන්නවද? නැහැ. භික්ෂුන් වහන්සේලාට ගෙන ආපු ප්‍රතිපත්තිය ගිහි පිරිසට බලපාන්නේ ඔන්න ඔය ක්‍රමයට. මේ තමයි ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කිව්වේ. දැන් ශික්ෂාපද සීලය සම්පූර්ණයි, ප්‍රත්‍යසන්නිසිත සීලය සම්පූර්ණයි. ඊළඟට කියනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා කියනවා. භික්ෂුන් වහන්සේලාට ආජීවයේ පිරිසුදුව පවත්වනවා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන භික්ෂුන් වහන්සේලාට අකපව ජීවත් වෙන ක්‍රම පිළිබඳව මේවා එපා කියලා ප්‍රතික්ෂේප කරලා. තමන්ට වෙළඳ ව්‍යාපාර ආදිය සිද්ධ කරලා, රැකියා කටයුතු කරලා, මිල මුදල් පරිහරණය කරලා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා නම් මේක අකපයි කියලා දේශනා කරනවා. නොපැවරූ දායකකාරකාදීන්ගෙන් දේවල් ඉල්ලීමත්, නුසුදුසු ඉල්ලා ලබා ගැනීමත් නුසුදුසු ආදී වශයෙන්, ඒ වගේම නොකළ යුතු දේවල් පිළිබඳව වෙදහෙදකම් ආදිය කරලා මුදල් උපයමි ඉපයීම, මේ වගේ දේවල් නොකළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නොකළ යුතුයි කියලා ප්‍රතික්ෂේපකට වදාළ ක්‍රම වලින් තමන්ගේ ජීවිතය ගෙන යනවා නම් යම් භික්ෂුවක්, ඒක ඒ භික්ෂුවගේ ආජීව පාරිශුද්ධ සීලය කඩවෙනවා, බිඳෙනවා. ගිහි ජනතාවට කොහොමද? එදිනෙදා ජීවත් වෙනකොට සාධාරණව උපයාගත්තු ධනයක් වියපහදම් කළා තමන්ගේ ජීවිතය ගෙනියන්නට ඕනේ. හොර මරකම් වංචා දෝෂන මංකොල්ල කෑම් වලින් මුදල් ධනය උපයන්නේ නැතුව, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට බදාල අකප ව්‍යාපාර පහ කරන්නේ නැතුව සාධාරණ ක්‍රමයකට ලැබෙන ධනයකින් ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි පින්නතුනි කිව්වේ ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරනවාය කියලා ගිහි පිරිසට. තුන්වැනි කාරණයක් සම්පූර්ණයි. හතරවැනි කාරණය ශික්ෂාපද සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය හතරවැනි කාලේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය. හතරවැනි කාරණේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර කිව්වේ ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගන්නවාය කියන එකයි. සෝචක්ුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි නානු ව්‍යංජනක් ගාහි යෝති ආදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඇහෙන් රූපයක් දැකපුවහම ඒ දැකපු රූපයේ පිළිබඳව ප්‍රධාන වශයෙන් හැඩය පිළිබඳව සංඥා හිතේ මතකේ තියාගන්නේ නැතුව, එහෙම නැතිනම් අනුසංඥා වශයෙන් නිමිති ව්‍යංජන වශයෙන් කිව්වේ ඒකයි. දැන් හිතමු අපි ප්‍රිය කරන රූපයක් එකපාරටම දකින්න ලැබෙනවා. ඇහෙන් රූපය දැකපු ගමන් අපි මේ ඉන්නේ ස්ත්‍රියක්ය, මේ ඉන්නේ පුරුෂයෙක්ය, මේ තිබෙන්නේ ගොඩ නැගිල්ලක්ය, මේ තිබෙන්නේ ගසක්ය, මේ තිබෙන්නේ වාහනයක්ය ආදි වශයෙන් ප්‍රධාන සංඥාවක් ලබා ගන්න එක තමයි කිව්වේ නිමිති වශයෙන් මතකේ තියාගන්නවායි කියලා. ව්‍යංජන වශයෙන් මතකේ තියාගන්නවා කිව්වේ දැන් ඉස්ත්‍රියක්ව දැක්කනම් ඉස්ත්‍රියගේ ශරීරයේ අංගපසඟ මෙහෙමයි, කෙස් ටික මේ විදිහයි, මේ විදිහයි ආදි වශයෙන් ඒ කොටස් වශයෙන් මතකේ තියාගන්නවා. පුරුෂයාගේ නම් පුරුෂයාගේ කොටස් වශයෙන් මතක තියාගන්නවා මේ හැඩේ වශයෙන් කියලා. ගොඩ නැගිල්ලක් නම් මේ ගොඩ නැගිල්ලේ ජනේලේ මේ විදිහයි, දොරටුව මේ විදිහයි ආදි වශයෙන් සලකුණු වශයෙන් මතක තියාගන්නවා කුඩා කොටස් වශයෙන්. මේ විදිහට මතක තියාගත්තාම මොකද්ද වෙන්නේ අපට? ඒ පිළිබඳව රාගය හටගන්නවා, ලෝභය හටගන්නවා, ඇල්ම හටගන්නවා, තණ්හාව වැඩෙනවා පින්නතුනි. ඒ තණ්හාව වැඩිම වැළැක්වීම සඳහා මොකද කරන්නේ? ඔය විදිහට ප්‍රධාන මතයෙන් හෝ අප්‍රධාන මතයෙන් හෝ සංඥා මතකේ තබා ගැනීමෙන් වළකින්න ඕන. රූපයක් දැකපුවාම ස්ත්‍රී රූපයක් දැක්කත්, පුරුෂ රූපයක් දැක්කත්, ගොඩනැගිල්ලක් දැක්කත්, ගසක් දැක්කත්, වාහනයක් දැක්කත්, වෙන යම් හෝ රූපයක් දැක්කත් න නිමිත්තක් ගාහි නාඩු ව්‍යංජනක් ගාහි මේ කිව්වේ මොකද්ද? ඒ දේ පිළිබඳව මේ හුදෙක් ඇහැන් ඇහැට දකින්න ලැබුණු රූපයක්ය. නැතිනම් මේ හුදෙක් රූපයක් පමණයි කියලා නුවණක් උපදවා ගන්න පුළුවන් නම් ස්ත්‍රියක් හෝ පුරුෂයක් හෝ ආදි වශයෙන් සංඥාවලට නොගිහින් ඊට පෙර ඇතින මේ රූපයක් පමණයි කියලා සංඥාවෙන් නවතින්න පුළුවන් නම් අන්න ඉන්ද්‍රිය සංවර සීලය. කණින් සද්දයක් අහපුවාමත් මේ සද්දය ස්ත්‍රියකගේ සද්දයක්ය, පුරුෂයෙකුගේ සද්දයක්ය, තරුණ කෙනෙකුගේ සද්දයක්ය, වැඩිහිටි කෙනෙකුගේ සද්දයක්ය ආදි වශයෙන් සංඥා ගන්නේ නැතුව මේක හුදෙක් සද්දයක් පමණයි කියලා ඒ කෙලෙස් ඇතිවෙන ආකාරය, ඒ පිළිබඳව තණ්හාව ඇති නොවන ආකාරයට සිත නවත්වා ගන්න පුළුවන් නම් අන්න පින්නතිනේ එතනයි කන සංවර කරගන්න ආය කියලා කිව්වේ. නාසය සංවර කරගන්න ආය කිව්වේ ගන්ධ සුවඳ දැනෙනකොට, යම් කිසි ගන්ධ අරමුණක් දැනෙනකොට ඒ ගන්ධ අරමුණ පිළිබඳව තමන්ගේ සිතේ ඒ පිළිබඳව ලක්ෂණ සොයා බලන්නේ නැතුව හුදෙක් ගඳක් පමණයි, ගන්ධයක් පමණයි කියලා එයින් නවතින්න පුළුවන් නම් ඇලීමකින් තොරව අන්න අර තණ්හාව හටගන්නේ නැහැ පින්නතුනි. දිවට දැනෙන රස පිළිබඳවත් එහෙමයි, හුදෙක් ආහාරයක් පමණයි, හුදෙක් රසයක් පමණයි, එය ප්‍රණීතද කටුකද කියලා හිතන්නේ නැතුව සලකා ගන්න පුළුවන් නම් ඒ පිළිබඳව අවබෝධය ලැබෙනවා, ඇලීම හටගන්නේ නැහැ. ඊළඟට පින්නතුනි තවදුරටත් කයට දැනෙන ස්පර්ශය, මොකක් හෝ ස්පර්ශ වුණහම ශරීරයේ මේ හුදෙක් රළු ස්පර්ශයක්ද, සිනිදු ස්පර්ශයක්ද ආදි වශයෙන් නොසලකා ස්පර්ශයක් පමණයි කියලා හිතලා නුවණක් උපදවාගෙන තණ්හාව ඇති නොවන ආකාරයට පවතින්න පුළුවන් නම් මේක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කිව්වේ. මේක ගිහි පැවිදි දෙපාර්ශවයටම පොදුයි. පින්නතිනේ අර කියපු අත්තානුවාදාදී බය හතර අපේ චිත්ත සන්තානයේ ගොඩනංවා ගත්තාම එයින් අපි තුන්දොරින් සංවර වෙනවා, තුන්දොරින් සිදුවිය හැකි දස අකුසලයන්ගෙන් සංවර වෙනවා. ඒ දස අකුසල් නොකොට සංවර වුණාම ඒ තුලින් ශික්ෂාපද සීලය සම්පූර්ණ වෙනවා. මේ කියන බය හතරම තවදුරටත් මෙනෙහි කරලා බලපුවාම සතර දුකින් නිදහස් වීම සඳහා ප්‍රත්‍යසන්නිෂ්ඨිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය කියන මේ චතු පාරිශුද්ධ සීලයමත් සම්පූර්ණ වෙනවා. මේ කියන අති පිරිසුදු චතු පාරිශුද්ධ සීලයේ පිහිටාගත් පුද්ගලයාට පුළුවන් වෙනවා පින්නතුනි විපස්සනා භාවනාව වඩන්ට. ලෝකයේ තිබෙන සෑම සියල්ලක් තුළම තිබෙන යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙනවා මේ විපස්සනා භාවනාව තුළින්. විපස්සනා කියන වචනේ තේරුම මොකද්ද? පස්සති කියන්නේ දකින්නවා බලනවා කියන එකයි. වී කියන උපසර්ගයේ මුලට යොදලා විපස්සති කියලා කියන්නේ විශේෂයෙන් බලනවා, විශේෂයෙන් දකින්නවා කියන එකයි. විපස්සනා කියලා කිව්වේ විශේෂයෙන් දැකීම, විශේෂයෙන් බැලීම කියන එකයි. ලෝකයේ තිබෙන නොයෙකුත් දේවල් පිළිබඳව විශේෂයෙන් බලනවා, විශේෂයෙන් දකින්නවා කියන එකයි විපස්සනා කියන වචනේ තේරුම. මේ පිරිසිදු අති පිරිසිදු චතුපාරිශුද්ධ සීලය පිහිටාගත් පුද්ගලයාට පුළුවන් ලෝකයා දෙස බලන්න පුළුවන්, ලෝකයේ දිහාය බලන්න පුළුවන්, කොහොමද මේ සියල්ලම ස්ථීරද, සදාකාලිකද, නිත්‍යද කියලා බලන්න පුළුවන්. ස්ථීර බව පේන්න නෑ, නිත්‍ය බව පේන්න නෑ, සදාකාලික බව පේන්න නෑ, අනිත්‍යයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත්‍ය වූ දෙයක් තුළ අපට සැපයක් සතුටක් උපදවා ගන්න පුළුවන්ද කියලා ඊළඟට බලනවා. අනිත්‍ය වූ දෙයක් තුළ සැපයක් සතුටක් හොයන්න නෑ, හොයන්ට ලැබෙන්නේම මොකද්ද? දුකක්මයි කියලා තේරුම් ගන්නවා. අනිත්‍ය වූ දුක්ඛ වූ දෙයක් තුළ අපට අපි කැමති පරිදි අපේ වසඟේ අපේ පාලනේ පවත්වන්න පුළුවන්ද කියලා සලකලා බලනවා. දකින්ට ලැබෙනවා ඒ කිසිවක් අපට අපේ වසඟේ අපේ පාලනේ පවත්වන්න බෑ කියලා. බලන්න පින්නතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගත්තාම මේ ලෝකේ එහෙමනම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ නැති තැනක් තියෙනවද කියලා බලනවා. ලෝකයේ පුරාවටම බලනකොට සෑම තැනම අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා, දුක්ඛ ලක්ෂණයක් තියෙනවා, අනාත්ම ලක්ෂණයක් තියෙනවා. විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව වඩනකොට මේ කාරණය දැක ගන්න ලැබෙනවා. එහෙමනම් මේ ලෝකයේ පුරාවටම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැති තැනක් කොහෙද තියෙන්නේ? මේ ලෝකයෙන් එතෙර වූ තැනක. ලෝකයෙන් එතෙර වූ තැනට කියනවා ලෝකෝත්තර තැනත් කියලා. ඒ ලෝකෝත්තර තැන තමයි පින්නතුනි සෝවාන්, සකදාගාමි, අනාගාමි අරිහත් මාර්ගඥාන පලඥාන සංඛ්‍යාත සාන්ත නිර්වාණ ධාතුව පින්නතුනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නකොට මේ ලෝකේ මිදෙන්න හිත පහළ කරගන්නවා. ලෝකයේ කෙරෙහි කලකිරෙනවා, දුක කෙරෙහි කලකිරිලා දුකට හේතුව මොකද්ද කියලා හොයනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වල අපි ගැලිලා ඉන්න, යෙදිලා ඉන්න, මේවා තුළම අපේ පැවැත්මක් එන්න හේතුව මොකද්ද? තණ්හාවමයි කියලා තේරුම් ගන්නවා. ඇලීමමයි කියලා තේරුම් ගන්නවා. මේ ඇලීමමයි තණ්හාවමයි කියලා තේරුම් අරගෙන තණ්හාව දුරු කරගන්න තව දුරටත් වෙහෙතෙනවා. වෙහෙතෙනකොට ලෝකයෙන් ඈතර වූ, ඒ සඳහා ලෝකයෙන් ඈතර වීම සඳහා කළ යුත්තේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමය, මධ්‍යම ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමය කියලා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා වාචා සම්මා කම්මන්ත වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරමින් විදර්ශනා භාවනාව සම්පූර්ණ කරගෙන මාර්ගඥාන පලඥානං උපදවාගෙන සාන්ත නිර්වාණ ධාතුවටපත් වෙනවා පින්නතුනි. ඒ සාන්ත නිර්වාණ ධාතුවටපත් වීමත් සමගම සිදුවෙන්නේ කොහොමද පින්නතුනි? මේ සංසාර දුකින් සහ මුලින්ම අත මිදී යනවා, සාන්ත සැනසෙල්ලටපත් වෙනවා පින්නතුනි. එහෙමනම් මේ සාන්ත සැනසෙල්ලටපත් වීමේ මාර්ගයයි අපි අද දවසේ මේ ධර්ම ශ්‍රවණයේ වශයෙන් සිද්ධ කළේ. ඒ ධර්ම මාර්ගයයි අපි ශ්‍රවණය කළේ. ඒ ධර්ම මාර්ගයයි අපි අවබෝධ කරගන්න උත්සාහ කළේ. එහෙමනම් අපට පුළුවන් මේ ධර්ම දේශනාව අනුව කටයුතු කළොතින්, ධර්ම දේශනාව අනුගමනය කළොතින් අපේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර දුකින් අත මිදී නිවනින් සැනසී යන්නට පින්නතුනි. එහෙමනම් පින්නතුන් කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න, අපි අද දවසේ මේ සූත්‍රාන්ත පිටකේ එන තාන සූත්‍ර දේශනාව වෙනුත්, ඒ වගේම බය සූත්‍ර දේශනාව වෙනුත් අපේ ජීවිතයට මේ ධර්ම කාරණා එකතු කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්නවා, අකුසලයෙන් මුදවා ගන්නවා, කුසලෙහි පිහිටුවා ගන්නවා, සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඥාන පලඥාන උපදවා ගන්නවා, නිවනින් තැනසෙනවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න. පින්නතිනි අද දවසේ මෙවැනි මහේසාක්‍ය පින්කමක් සංවිධානය කරගන්ට යෙදුනේ. මීට තුන් මාසකට පෙර මිය පරලොයන්ට යෙදුණු පින්වත් සුධර්මා රම්මේති යටිවල්දෙනිය උපාසිකා මාතාව වෙනුවෙන් ප්‍රාතිදාන මේ පින්කමක් සංවිධානය කිරීම නිසයි. දූ දරුවන් ඥාති හිතයිතීන් ඇතුළු සෑම සියලු දෙනා විසින් ප්‍රාතිදාන මේ පින්කමක් සංවිධානය කරපු නිසයි. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච බුච්චරේ ආහුනෙයාච පුත්තානං ප්‍රජාය අනුකම්පකා. පින්නතිනි මව්පියන්ට සැලකීම මහා උතුම් පින්කමක්. මව්පියෝ ජීවත්ව ඉන්න කාලෙදී ඒ මව්පියෝ දූ දරුවන් වෙනුවෙන් කළපු මෙහෙවර නිසා නිරන්තරයෙන් සැලකීම කළ යුතුයි, උපස්ථාන කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ජීවමාන දෙමව්පියන්ට කළ යුතු සියලු උපස්ථාන, ආහාර පානයෙන් ඇඳුම් පැළඳුමෙන් බෙහෙත් හේතින් කළ යුතු වෙනත් සියලු තැපපාසුකම් සැලසීමෙන් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඇයි මේ විදියට උපස්ථාන කළ යුත්තේ? මිය පරලෝ ගියපහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මිය පරලෝ ගිය මව්පියන්ට විශේෂයෙන් පින් දහම් කටයුතු සිද්ධ කරලා ඒ පින අනුමෝදන් කිරීම සිදු කළ යුතුයි කියලා. සිකාලෝවාද සූත්‍ර දේශනාවේ දරුවන් විසින් මව්පියන්ට කළ යුතු උපස්ථාන අතර පස්වැනි උපස්ථානයේ වශයෙන් සඳහන් වෙන්නේ මේ කියන පින් දහම් කටයුතු සිදු කරලා මිය පරලෝ ගිය මව්පියන්ට පින් අනුමෝදන් කළ යුතුයි කියන එකයි. එතකොට ඇයි මේ විදිහේ මහා උපස්ථානයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ, අනුදැන වදාළේ? පින්වතිනි හේතුවක් තිබෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ මේ මව්පියන්ට බ්‍රහ්ම කියන නම භාවිතා කරනවා. ඇයි මේ බ්‍රහ්ම කියන නමින් මව්පිය හඳුන්වන්නේ? බ්‍රහ්මය සතු ගුණාංග මව්පිය තුළ තිබෙන නිසයි. බ්‍රහ්මය නිරන්තරයෙන් වාසය කරන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණධර්මයන් සම්පූර්ණ කරගෙන ඒ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් තමයි වාසය කරන්නේ. මව්පිය තුළත් මේ කියන සතර බ්‍රහ්ම විහරණ තිබෙන නිසා, පවතින නිසා තමයි අපට බ්‍රහ්මයෝ කියන නමින් බුදුරජාණන් වහන්සේ මව්පිය හඳුන්වා දුන්නේ. මවෙක් පියෙක් තමන්ට ලැබෙන දූ දරුවන් පිළිබඳව පුදුමාකාර උහුලාගන්න බැරි, මහ පොළොවට දරන්න බැරි තරමේ මෛත්‍රියක්, ආදරයක් උපදවා ගන්නවා. මේ මගේ දූ දරුවෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, වෛර නැත්තේ වේවා, තරහ නැත්තේ වේවා, දුක්කම් කටුළු නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා පුදුමාකාර මෛත්‍රී චේතනාවක් තමන්ගේ දරුවෝ පිළිබඳව ඒ මව්පියන් තුළ පවතිනවා. පින්නතුනි, මේක පින්නතුනි මේ මනුස්ස ලෝකයට පමණක් නොවෙයි, තිරිසන් ලෝකයට පවා පොදු කාරණයක්. පින්නතිනි, ධක්මාති මාතා පිතරෝ කිව්වේ මේ මෛත්‍රී ගුණය මව්පිය තුළ තියෙන නිසයි. ඊළඟට මේ මව තමන්ගේ දූ දරුවන්ට යම්කිසි අනතුරක් කරදරයක් වෙනකොට මව්පියෝන්ගේ චිත්තසංතානයේ දුකට පත්වෙනවා, හදවත කම්පාවට පත්වෙනවා. පරදුක්කේ හදයන් කම්පතීති කරුණා, කරුණාව කිව්වේ අනුන්ගේ දුකේදී හදවත කම්පාවට පත්වීමයි. දූ දරුවෝ දුකට පත්වෙනකොට, විපතට පත්වෙනකොට මව්පියන්ගේ හදවත කම්පාවට පත්වෙනවා. මේ කියන මහා කරුණාවක් තමන්ගේ දරුවෝ පිළිබඳව මව්පියන්ගේ චිත්තසංතානයේ පවතිනවා. ඒ නිසයි බ්‍රහ්ම කියන නාමයෙන් හැඳින්වුවේ පින්නතුනි. ඊළඟට මුදිතාව කියලා කිව්වේ අනුන්ගේ සැපේදී සතුටු වෙනවා. තමන්ගේ දූ දරුවෝ සැපයෙන් ඇලලී යනකොට, සැපේ සම්පත් විඳිනවා දකින්නකොට මව්පියෝ තරම් සතුටු වෙන තවත් කවුරුවත් මේ ලෝකේ නැහැ පින්නතුනි. දූ දරුවෝ තමන්ට නොසලකුවත් දූ දරුවෝ සැපසේ වාසය කරනවා නම් මේ පිළිබඳව මහා පුදුම ඉදිරිය සතුටු වෙනවා මව්පියෝ. මේ කරුණා ගුණයත් මුදිතා ගුණයත් තිබෙන නිසා බුදු පියාණන් වහන්සේ මව්පියන්ව බ්‍රහ්ම කියන නමින් හැඳින්වුවා. එච්චරකුත් නෙවෙයි, උපේක්ෂාව කියලා කිව්වේ තමන්ට ලාභ ලාභය අසයත නින්දා ප්‍රශංසා ආදී සියල්ලෙහිම නොසැලෙන මධ්‍යස්ථ සිතක් පහළ කරගන්නවාය කියන එකයි. මව්පියෝ බොහෝම බෙහෙත දරාගෙන මහන්සි වෙලා මහා පුදුම කැපකිරීමක් කළ සකස් කරපු දූ දරුවෝ තමන්ට ලාභ උපදවලා දෙනකොට, තමන්ට සලකන කොටත් ඒ පිළිබඳ උපේක්ෂා වෙනවා, තමන්ට නොසලකන කොටත් උපේක්ෂා වෙනවා, තමන්ට සතුටු වෙන්න පුළුවන් විදිහට ප්‍රශංසා කරන කොටත් උපේක්ෂා වෙනවා, නින්දා කරන කොටත් උපේක්ෂා වෙනවා. දූ දරුවන්ගෙන් කොයි තරම්නම් කලදර හිංසා පීඩා පැමිණියත් උපේක්ෂාවෙන් වාසය කරනවා මව්පියෝ. බලන්න මේ කියන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සමන්වාගත නිසා තමයි බුදු පියාණන් වහන්සේ මව්පියන්ට බ්‍රහ්ම කියන නම යෙදුවේ පින්නතුනි. පොබ්බාචාරී ආච පුච්චරය පූර්වාචාර්යයන් වහන්සේලා කියලත් කියනවා. මේකේ තේරුම මොකද්ද? මේ අපි කවුරුත් ලෝකයට බිහිවුණු දා පටන් අපට මුලින්ම මේ ලෝකේ හඳුන්වා දෙන්නේ මවයි පියයි දෙපළ. මව්පියෝ දෙපළ තමයි අපට ලෝකේ හඳුන්වා දුන්නේ. මේ අම්මා, මේ තාත්තා, මේ තමයි අසුවල් අසුවල් දේ කියලා පෙන්වා දෙන්නේ මව්පියෝ විසින්. ඒ නිසා මුලින්ම ලෝකේ හඳුන්වා දුන්නාය කියන අර්ථයෙන් අපේ මව්පියෝ අපට පූර්වාචාර්යයන් වහන්සේලාය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා. ආහුනේයාච පුත්තානම් මව්පියෝ අපට ආහුනේය ගුණයෙන් සමන්වාගතයි. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ කියන ගුණ කියවෙන්නේ කාටද? මහා සංඝරත්නයේ ගුණ. මහා සංඝරත්නයට ආහුනේය ගුණය කියවෙන්නේ ඇයි? දුර සිට පවා දාන වස්තුන් ආදී සකසීවපසේ සකසාගෙන පැමිණිලා පූජා කරලා පින් ලබා ගන්න තරම් ඒ කරන පූජා මහත්ඵල කරන්න ශක්තියක් මහා සංඝරත්නය තුළ පවතින නිසායි. ඒ මහා සංඝරත්නය තුළ තිබෙන ආහුනේය ගුණයම මව්පියන්ට දක්වලා මෙන්න භාග්‍යතුන් වහන්සේ දූ දරුවන් විසින් මව්පියන්ට දුර බැහැර ඉඳන් පවා නොයෙකුත් දේවල් ගෙනවිල්ලා සලකන්නට, නොයෙකුත් දේවල් දෙන්නට, නොයෙකුත් දේවල් වලින් උදව් උපකාර කරන්න සුදුසුයි. ඒ නිසා ආහුනේය ගුණයෙන් සමන්වාගතයි කියලා කියනවා මව්පියන්ට. දූ දරුවෝ විසින් ඒ විදිහට දුර බැහැර සිටන් නමුත් ගමන් කරලා මව්පියන් ඈතට ගිහිල්ලා උපස්ථාන කළෝතින්, යම් යම් දේවල් දීමාදී සිදු කළෝතින්, පූජා කළෝතින්, එයින් ඒ පින්කම මහත්ඵල වෙනවා. ඒ පින්කම මහත්ඵල කරන්න තරම් ගුණයක් මව්පිය තුල තියෙනවා කියන එකයි මේ ආහුනේයාච පුත්තානම් කියන පාඨයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ප්‍රජාය අනුකම්පකා පින්නතුනි, මේ මව්පියෝ දූ දරුවන් පිළිබඳව මහා පුදුම අනුකම්පාවකින් තමයි පසු වෙන්නේ. පින්නතුනි, දරුවන්ට දුකක් විපතක් එනකොට ඒ දරුවන් පිළිබඳව, ඒ දරුවන්ගේ දුකේදී දරුවන්ගේ හිත යම් ප්‍රමාණයකට කම්පාවට පත්වෙනවාද, ඒ වගේම මව්පියන්ගේ හිතත් කම්පාවට පත්වෙනවා. ඒ නිසයි ප්‍රජාය අනුකම්පකා කිව්වේ. මේ කියන මහා පුදුම ගුණයන්ගෙන් සමන්වාගත මව්පියන් වෙනුවෙන් ජීවමානව කළ හැකි සැලකීම උපරිම ආකාරයෙන් සිදු කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණේ. ජීවමාන මව්පියන්ට සැලකලා මරණයට පත් වුණාම මිය පරලෝකීය මව්පියන්ට සැලකිය යුත්තේ කොහොමද? අතින් අතට යමක් දෙන්න විදිහක් නැහැ. හිතින් හිතරයි යමක් දෙන්න පුළුවන්. ඒ කොහොමද? බුදු සතුන මුල් කරගෙන, ත්‍රිවිධ රත්නය මුල් කරගෙන මහේසාක්‍ය පින්කම් සිද්ධ කරලා එයින් මහේසාක්‍ය පුණ්‍ය ශක්තියක් රැස් කරගෙන ඒ පින ප්‍රාතිදානයක් වශයෙන් මව්පියන්ට අනුමෝදන් කිරීමයි කළ යුත්තේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ඉතා වටිනා අනුශාසනාවනු යමින් තමයි අද දවසේ මීට තුන් මාසකට පෙර මිය පරලෝකීය පින්වත් සුධර්මා රම්‍යවති යටිවල්දෙනිය උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම සීරිතෙන් මේ මහා පින්කම සිද්ධ කරන්නේ. වචනේ පරිසමාත් අර්ථයෙන්ම වයස අවුරුදු 91ක් ආයුෂ බින්දනේ කරමින් ගුරුවරියක් වශයෙන් රටට සමාජයට මහා සේවයක් සිද්ධ කරමින් බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාච පුච්චරේ ආකුණෙයාච පුත්තානම් ප්‍රජාය අනුකම්පකා කියන මේ ගුණධර්මයන් සමාජයට පෙන්වමින් ජීවත් වුණු මාතාවක් හැටියටයි අපට දැනගන්න ලැබුණේ. දූ දරුවන් ඒ සඳහා සාක්ෂ්‍ය දරනවා තමන්ගේ මෑණියන් පිළිබඳව. ඊට වසර බොහෝ ගණනකට පෙර මිය පරලෝකීය පියතුමන් පිළිබඳවත් මේ දූ දරුවෝ බොහෝම ගෞරවයෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. පියතුමත් බොහොම ගුණගරුකව ඉඳලා මේ දරුවන් වෙනුවෙන් මහා සේවයක් කරලා මිය පරලෝකීය බව තමයි ප්‍රකාශ කරන්න යෙදුනේ. එනිසා මීට තුන් මාසකට පෙර මිය පරලෝකීය මෑණියන්ට අපගේ මේ පින්කම මහේසාක්‍ය පින්කමක් බවට පත්වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරමු. තුන් මාසකට පෙර මිය පරලෝකීය පින්වත් සුධර්මා රම්‍යවති යටිවල්දෙනිය උපාසිකා මාතාව අප විසින් අද දවසේ මේ ධර්ම දානමය පින්කම් වශයෙන් රැස් කරගත්තා වූ මහේසාක්‍ය පුණ්‍ය ශක්තිය මේ මොහොතේම දැක බලා සතරින් අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන්ව ඉතාම සතරින් අනුමෝදන්ව නොලබූ සප සම්පත් වෙත්නම් මේ මොහොතේම ලබා ගනිත්වා. ලැබූ සප සම්පත් මේ මොහොතේම වඩා වර්ධනය කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් මේ සද්ධර්මය අවබෝධ කරගෙන සාන්ත නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනෙන් කවුරුත් සද්දන කළ සාදුකාරයක් පවතුමු. ඒ වගේම මීට වසර බොහෝ ගණනකට පෙර මිය පරලෝකීය මේ දූ දරුවන්ගේ පියතුමාටත් ඒ වගේම අනන්ත සතර පටන් මේ මොහොත දක්වා මේ පින් උතුම් සියලු දෙනා නමින්ම මිය පරලෝකීය වූ සියලුම දෙමව්පිය ගුරුවර ඥාතිත මිත්‍රාදීන්ටත් අපගේ මේ ධර්ම දානමේ මහේසාක්‍ය පුණ්‍ය ශක්තිය මේ මොහොතේම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ව නොලබූ සප සම්පත් ලබා ගනිත්වා. ලැබූ සප සම්පත් වඩා වර්ධනය කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා නිවනින්ම සැනසෙත්වා කියලා කවුරුත් සාදුකාර පවත්වන. ඒ වගේම අප විසින් රැස්කර ගන්නට යදුණු මේ මහේසාක්‍ය පුණ්‍ය ශක්තිය අපවත් ලෝකයක් ශාසනයත් ආරක්ෂා කරන මෛත්‍රී මහ බෝධිසත්වයන් වහන්සේ, සක්‍ර දේවේන්ද්‍රයා, ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛෂ්ණවන යන සතර වරන් දෙව් රජ මණ්ඩලය, ඒ වගේම ආර්ය සුමන සමන් දිවිරාජා, සමිද්ධි සුමන දිවිරාජා, උත්පලවන් දිවිරාජා ඇතුළු සමස්ත දිවිතා මණ්ඩලයත්, ඉන්දසෝම වර්ණාදී ජක්සෙම්පති මණ්ඩලයත්, නාගසුපන්න ගාන්ධර්ව මණ්ඩලයත්, සාම්පති මහ බ්‍රහ්මරාජා වරා ප්‍රමුඛ සමස්ත බ්‍රහ්මරාජ මණ්ඩලයත්, විශේෂයෙන් මේ නිවසට, මේ පින්වතුන්ට, මේ පින්වතුන්ගේ ව්‍යාපාරික ස්ථාන, රැකියා ස්ථානවලට අධිග්‍රහිත සමස්ත දිවිතා මණ්ඩලයන්ටත් මේ පින් මේ මොහොතේම ඉතාම සතුටින් අනුමෝදන් කරමු. ඉතාම සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලැබෝ දිව්‍ය ඓශ්වර්යයන් මේ මොහොතේම වඩා වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා නිවනින්ම සැනසෙත්වා කියලා කවුරු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හිත අහිත මැදහත් සියලු සත්වයොත් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වේවා. මේ පින් සතුටින් අනුමෝදන්ව නොලබෝ සප සම්පත් ලබාගෙන ලැබෝ සප සම්පත් වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින්ම සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගනිමු. නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ ආශ්‍රයෙන් තොරව සත්පුරුෂ ආශ්‍රයමත් කලාණ මිත්‍ර සේවනයේමත් ලැබීම පිණිසමත් ඉතාම ඉක්මනින් මේ ඝෝර කටුක සසරින් අතමිදී ලබන සාන්ත නිවනින් සැනසීම පිණිසමත් මේ ධර්ම දාන මේ මහේසාක්‍ය පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් හේතු වේවා, වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම සතර පුරාවට මේ මොහොත දක්වා අපගේ හිත කය වචන යන තුන් දොරින් උතුම් බුද්ධ රත්නයේ උදෙසා, ශ්‍රී සද්ධර්ම රත්නයේ උදෙසා, මහා සංඝ රත්නයේ උදෙසා දැන හොන දැන යම් වරද ප්‍රමාදයක් සිදු විනි නම් ඒ සියලු වරදටත් අපට සමාව ලැබේවා, තෙවනුවත් අපට සමාව ලැබේවා, තෙවනුවත් අපට සමාව ලැබේවා කියලා කවුරුත් සාදුකාර පවත්තමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුඛා පමුඤ්චතු. සෑම සිර දිනාම උතුම් නිවනින්ම තැනසෙත්වා. මහා සංඝරත්නේ ආශිර්වාද ලබා ගැනීම සඳහා කවුරුත් නලල බිම තබල වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු.